තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද වහන්සේට?
මුදින් ගත වෙනවා. කමනීයන් යාපනීයන් තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් උද උපාලයන්ක අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මජීවලු ස්වාමීන් වහන්සේගෙන් සහ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අපි රැස් වී සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහං ගැටළුවලට අවවාද අනුශාසනා ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තිබෙන්නේ කමඨහං ප්‍රශ්න සාකච්ඡාවයි. අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නෙමදම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කමඨහං ගැටළුවලට අවවාද අනුශාසනා ලබා දෙන ලෙසයි. සාදු සාදු සාදු.
දායි
ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද එක ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තිනවා. උපාලි ළඟ තියෙන ප්‍රශ්න උපාලිට පුළුවන් දේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හොඳයි, මම ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ දේශනාවට අනුව ආනාපාන සතිය සියුම් වී නැති වුණු පසු සිතුවිලි, වේදනා, ශබ්ද ආදිය නොදැනී සතියෙන් සිටින විට දෙයත්ලේ සියුම් කම්පන මද වේලාවක් පවතී. අතරතුර වරින් වර හුස්මක් දැනේ. පසුව හිස පහළට ඇදී යයි. මෙය සිදුවීමට විනාඩි කීපයක් ගත වේ. නමුත් භාවනාවෙන් වරින් වර සතියේ එමින් යමින් පැය දෙකක් තුනක් පමණ ගත වේ. එම කාලය තුල සිදුවන කිසිවක් වාර්තා කළ නොහැක. නිින්දක් නොවන කිසිවක්ම නොදැනෙන අවස්ථාව අත්විඳීම සිදුවේ. එම නිදහස් තැනට ගිය විට අවදියෙන් සිටීමට නිදිමත පටන් ගන්නා මොහොත සහ නැවත අවදි වන්නේ කොතනද කියා දැන ගැනීම යන්නත් භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.
මේ රචනයටයි ප්‍රශ්නටයි හේතුව මේ භාවනාව කියන වචනයම තමයි. දවස පුරාම සතියෙන් ඉන්න. එතකොට පරියංකයක් ගැන විතරක් අපි ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ. පරියංකේදී ওই සිද්ධ වෙන දේම ඕනම වෙලාවක වෙන්න පුළුවන්. මුත්තේ මොනක්වත් නැති වුණත් අතේ කම්පන චංචල දැනෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ හිස්තනක් නෙවෙයි. ඒ නිසා මේ පරියංකේදී ලැබිච්ච මේ අත්දැකීම අනිකුත් වැඩවලදී සක්මනේදී කනකොට යනකොට එනකොට හැම තැනදීම තියෙනවා. ඒක දැක ගන්න අසුළු වැඩ කරගෙන යන්න. එතකොට ඒ දවසේ වැඩවලට අවදි භාවයක් මිසක් ඔය නිදිමතේ ඉන්නේ නැහැ. ඒක නිසා භාවනා කියන වචනේ අයින් කරලා නැත්නම් පරියංකේ කියන වචනයට සීමා වෙන්නේ නැතුව දවස පුරාම සතියෙන් ගත කරන එක තමයි මේකට උත්තරේ. එතකොට අරකටත් උත්තරේ හම්බෙනවා. ඒ වගේම සාමාන්‍ය අපේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙල වලට පොඩ්ඩක් සවන් දෙන්න නිතර වගේ කරනවා. එතකොට ওই ප්‍රශ්න නිතර සාකච්ඡා වෙනවා. මේ කිනාට කියන්න තියෙන්නේ භාවනාවට සහ පරියංකයට සීමා කරන්න එපා. හැමතැනදීම සතිය දියුණු කරන්න කියලා කියන්න පුළුවන්.
උගේ මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න නම් එපමණයි.
ඔව්.
ඊටම මේ වෙලාවේ කෙනෙකුට වාචික ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඉදිරිපත් වෙන්න පුළුවන් මේ වෙලාවේ.
ඔව්.
මිනාංශ කවුරුරි ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් වෙනවා නම් මට ප්‍රශ්නයක් අහන්න අවසර. මිනාංශ
කියන්නේ
මිනාංශ මේක මට මේ සතිය පුරුදු කරන කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකුත් මම ඒකට දීපු උත්තරයකුත් ඒක හරියට දන්නේ නැති හින්දා ස්වාමිනාසෙන් අහන්න හිතුවේ. මට මගෙන් අහපු ප්‍රශ්නේ තමයි සතිමත් වෙන්නකොට පරියන්කේ ඉන්නකොට දැනෙනවා සිතිවිලි එනවා. එතකොට ඒ සිතිවිලි එනවා කියලා දකින්න මම කියලා කෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි ඇහුවේ. මම දකින්න සිතිවිලි එනවා කියන එහෙම අදහසක්. එතකොට මම දීපු උත්තරේ එහෙම හිතෙනවනම් මම කියලා කෙනෙක් ඒවා නිරීක්ෂණය කරනවා කියලා මේ පොතේ තිබුණු පළියට මම කෙනෙක් නැහැ කියලා හිතන්නේ නැතුව ඒක මේ වෙලාවේ තියෙන විදිහට දැකලා ඒ මම කියලා හිතන එකත් අනිත්‍යයි කියලා තැන ඉඳගෙන දේ කරගෙන යන්න කියන එක තමයි මම කිව්වේ ස්වාමීන් වහන්සේ. ඒක අඩුපාඩු ඇති කියලා මට හිතෙනවා. ඔබ වහන්සේගේ පොඩි
ඔයිසි මම කෙනෙක් ඉන්නවයි කියලා බලන්න. ඉන්නවද කියලා බැලලා ඒක හිතවිල්ල මගේ මනාපයට මගේ කැමැත්තට පිටවන්න පුළුවන් ආත්ම ස්වરૂපයක්ද තියෙන්නේ නැද්ද කියලා හිතවිල්ල මමෙක් ඉන්නවා කියන තීසීස් එක එහෙම නැත්නම් ඒ හයිපොතීසීස් එක දාලා ඒක ඔප්පු කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. එතකොට ඒ හිතවිල්ල මමද මාගේද මගේ ආත්මේද කියලා පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ මේ ඒක පාලනය කරන්න පුළුවන් හැකියාවෙන් තමයි. මගේ මනාපෙන් ආවනම් මගේ චේතනාවෙන් ආවනම් මගේ සංකල්පයකට අනුව ආවනම් හරි. එහෙම නැති වුණා මම කියාගෙන තමයි මේ සංසාරේ මෙතෙක් කල් අපි ගත කරලා තියෙන්නේ. ඒ වට දුක් වෙනවා. ඒවා ගැන උපෙන්ද සාතික ලියනවා. මෙතෙන්දී ඔව් කියලා බලන්නකෝ. මම තමයි. එතකොට මේ මමෙක් ඇතිවීම සඳහා අවශ්‍ය කරන මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන පැත්ත ඉතිවිල්ල තුල බලන්න. එතකොට ওই දෙටක අනාත්මය පෙනේ නැත්නම් ආත්මය පෙනේ පාලනය කරද්දි මේක තියෙන්නේ නැද්ද කියලා. ඉතින් ඒකෙන් තමයි Tamanට ප්‍රත්‍යක්ෂ කරන්නේ. නැත්නම් ප්‍රශ්න අහලා නම් ඕක විශ්ඳන්න බෑ. ආත්මයක් නැහැ කියලා විශ්ඳන්නත් බෑ. එතකොට අපි පූර්ණ නිගමනයකනේ. මෙතන පොඩි හයිපොතීසිස් එකක් දාගන්න ආත්මයක් තියෙනවායි කියන්නේ. බලන්න ඔප්පු කරන්න. ඉතින් ඒක නිසා ඒ වහරි අමාරුයි හිතවිලි එක බලන් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔය කායानुපස්සනාව කරන්න කියලා. කයේ තියනවාද කියලා බලන එක බලන්න පුළුවන්. ඒක කරනකොට තමයි හිතවිලි වලට අපි සුදුසුකම් ලබන්නේ. හිත වලින් පටන් ගන්න ගියොත් ඔය වගේ ඔක්කොමලා අමාරු වෙනවා. ඒ නිසා මේ හිතවිල්ලක බලන් සුදුසු වෙන්න කයේ මමද කියලා බලන එක පොඩ්ඩක් බලන්න. හුස්ම කියන්නේ මමද ඇවිදිනවා කියන්නේ මමද කියන පොඩ්ඩක් ඔයි කියන සංකල්පෙන් බලන්න. එතකොට යා සුදුස්සෙක් වෙනවා. නාම ධර්ම බලන්න. නාම ධර්මෙන් පටන් ගත්තොත් නම් ඒකාන්තීම සංකල්පකින් පටන් අරගෙන ඒකාන්තීම සංකල්පකින් අමාර වෙන ඔළුවේ අමාරුවක් තමයි හැදෙන්නේ. ඒකයි වා කරන්න යන්න එපයි කියන්නේ. උග දෙනෙක් ඒකට හරි කැමති වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා නානා ප්‍රකාර නන්දාගෙන කරනවා. ඒ ගමනක් නෑ. මොකද ගමන් නැති වෙන්නේ හේතුව මේ යා මේ කායනුපස්සනා මග ඇරලා. රූප ධර්ම පිළිබඳව මග ඇරලා. ඒ නිසා ඌ එන ඔළුවට ආවොත් ඌ ආත්මයක් තියෙනවා කියලා පටන් අරගන්න. ඒකිතාක් තුරට අපිට වෙරිෆයි කරගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් රූප ධර්මී. කය අරමුණු කරගන්න කියලා අපි බලමු. යන්නේ ඉස්සරහට.
ප්‍රශ්නයක් දීපත්තල තියෙනවා මානෙල් ජයසුන්දර මයික් එක අන් කරලා ප්‍රශ්න ඉදිරිපත්
කරනවා. අවසරයි ස්වාමින් වහන්ස, මම පරයන්ක භාවනාව මගේ අත්දැකීමයි මේ. මම ආනාපාන සතිය පරයන්ක භාවනාව හැටියට වඩන්නේ. මම හැමදාම භාවනාවට වාඩි වෙන්නේ ආධුනිකයෙක් හැටියට හිතාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ දෙස හොඳින් බලනකොට මට ඒ අතර හිස් අවකාශයේ පේනවා. මම එතනින් ආනාපාන සතිය වඩාගෙන යද්දි මට හුස්ම රැල්ල කෙටි වෙලා ඉක්මනින්ම හිස් අවකාශයකට කයක් දැනෙන්නේ නැති හිස් අවකාශයකට පිවිසෙනවා වගේ දැනෙනවා. ස්වාමින් වහන්ස, සිත කය තනින් තන කම්පන චංචල දැනුණත් ඒ කය නැහැ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. තනින් තන කම්පන චංචල තියෙන විදිහින් විතරයි කය තියෙනවා කියලා දැනෙන්නේ. ස්වාමින් වහන්ස, මෙහෙම වෙලාවකදී මට දැනුණා සිත එක තැනකත් කය එක තැනකත් තියාගෙන මැද්දි ඉඳගෙන දිහා බලා ඉන්නවා වගේ. එතකොට සිතුවිලි ගලාගෙන ආවා. ස්වාමින් වහන්සේට මම මේක පෙර මේ අත්දැකීම විස්තර කළාම ඔබ වහන්සේ මට අවවාද කළේ එන සිතුවිලි ගලාගෙන එන ආවත් මම ගොඩාක් සිතුවිලි දැක්කා, සංඥා දැක්කා. ස්වාමින් වහන්සේට අවවාදයේ උනේ ওই දිහා ඔවා යන්න අරින්න ඔය දවසක ඔය කිසිම දෙයක් නැති අවස්ථාවක් එනවා කියලා. ස්වාමින් වහන්සේ මම දිගට මේ විදියට මේ සතිය වඩාගෙන යද්දී මට තේරුණා මේ දෙපැත්තක තිබුණු කයයි සිතයි ලං වෙනවා වගේ දැනුණා. සිතුවිලි කයයි ළඟනවා දැනුණා. සිතුවිලි එන්න අඩු වුණා. සිතුවිලි එකක් දෙකක් තුනක් වගේ ආවා. එහෙම වෙලා ස්වාමින් වහන්සේ සමහර වෙලාවට තේරුමක් නැති සිතුවිලි එනවද නැද්ද දැනුනෙත් නැහැ. නින්දට වැටුණා දැනුනෙත් නැහැ. සිහිනයක් වගේ දැනුණ සමහර සිතුවිලි. නමුත් මම හොඳින් ඒ දිහා බලා හිටින්ද මට තේරුණා නින්ද ගියේ නැහැ කියලා. එහෙම තිබිලා ස්වාමීන් වහන්සේ සිතුවිලිත් කයක් තියෙනවා. සිතුවිලි කිසිම දෙයක් නැති කයක් සිතත් නොදැනෙන අවස්ථාවක් මට දැනුණ ස්වාමීන් වහන්සේ. ඒ අත්ින්ද අද පාන්දර ඔබ වහන්සේට ඉදිරි අවවාද අනුශාසනා සඳහා අවවාද ලැබේවා කියලා ඉල්ලා සිටිනවා.
ඉතින් කය තුනි වේගණ යනකොට වේදනා කයක්, කම්පන කයක්, හිතවිලි කයක් එක 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 දේවල් එනවා. කය කියන්නේ ගොඩක් කියන එක. ඉතින් ගොඩ එනකොට කය නැති වුණා, හිතවිලි පහළ වුණා, කය නැති වුණා, වේදනා පහළ වුණා, කය නැති වුණා, කම්පන පහළ වුණා කියන්නේ කයේ වෙනස් වීම. තියෙන ධාතු ගුණ වශයෙන් ඉඳලා කම්පන චංචල වලට යනවා. ඊට පස්සේ ඒවා වේදනා කායකට යනවා, හිතවිලි කායකට යනවා. ඔක්කොම එකින් එක එකින් එක මාරු වෙනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් එකක්. ඒක මේ අකුසලයක්වත් එහෙම නැක්කක් නැත්තම් මේ මගේ හොඳක් නරකක් නියෝජනය කරන එකක් නෙවෙයි. ජීවත් වෙන හැම කෙනාගේම එන එකක්. ඒ වෙනස් වීම දැක්කනම් ඉතින් අන්තිමට එයා ඒ කම්පන චංචල වේදනා නැති තත්ත්වයක් තියෙනවා. ඒකට ගිය දවසේ තේරෙනවා මේ තියෙනවා නම් යමක් ඒකේ නැති පැත්තක් තියෙනවා. යමක් තියෙනවා කියලා කොයි වෙලාවක හරි අපිට හදිහට හිත වැදුනා නම් ඒකේ අදහස් වෙන්නේ ඒක නැති එකක් තියෙනවා කියලා. ඒ තියෙන පැත්තේ කිසිම නිවනක් නැහැ. නැති පැත්තට අපි යන්න බය වුණාට ඒකේ නිවන තියෙන්නේ ඉඩ තියෙනවා. ඒකට අපි බයක් ඇති කරගෙන තියෙනවා අපේ සමාජය තුළ, ශිෂ්ටාචාරය තුළ, සදාචාරය තුළ. එනිසා අපි නැති දෙයට බයක් තියෙනවා. එනිසා නැති දෙය කියන්නේ නිවනම නෙවෙයි. නැති දෙයට තියෙන සාදර බව තුළ අපේ පෞරුෂත්වයේ සතියේ අප්‍රමාදී වැඩිවීමක් සිද්ධ වෙනවා. එනිසා මේ නැති භාවයත් ඇති භාවයට සාපේක්ෂ දෙයක් කියලා බලාගෙන යන්න. එතකොට ඒකෙත් ග්‍රේඩ් සීනවා. ඒකේ මට්ටම් තියෙනවා. එකිනෙකට එකිනෙකට එන්න ඒකේ විපරිණාම නැති භාවයේ තියෙනවා විපරිණාම. ඒක විශේෂයෙන් වෙන්නේ ඇති භාවය ඉඳලා නැති භාවයට යනකොට ඇති වෙන ඒ ග්‍රේඩේෂන් එකේදී, එහෙම වෙනස් වෙගෙන යන එකේදී. ඉතින් ඒකේ ඔය ඉන්නේ. ඒ නිසා ඔය පරාසයම භාවනා කරත් නැතත් සිද්ධ වෙනවා. භාවනා කරන එකන විතරක් මෙහෙම දෙයක් මූල ධර්මයක් තියෙන බව. ඇති දෙයක් තියෙනවා නම් නැති දෙයක් තියෙනවා. ඇති දෙයින් නැති දෙයට වෙන තැන අපේ හිත සම්පූර්ණ මෝහයි, මුට්ටස්සති. නම් සතියෙන් ඉන්නේ කරාට උපදේශයක් කරන අන්න ඒක පොඩ්ඩක් බලන්නේ කියලා. වෙස්මාරුව. ඉරියාපත සන්ධිය. ඒක දිහා බලනකොට මේක භාවනා කරන්න නැතත් හැම කෙනා ගාම තිනු අනික් කෙනාගේ පිසිකමලවල්ල වගේ ඔකේ තේරුමක් නැහැ. භාවනා කරන එක දන්නවා. ඒක දිහා බලා ඉන්නකොට ඒකේ පොඩි පාලනයක්, වශීභාවයක් ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී අවශ්‍ය උපකරණ තොරතුරු ටික ලැබිලා තියෙනවා. තවදුරටත් බලන්නේ කොයි එකත් වෙනවා. මම කෙරුවත් නැතත් ඒක වෙනවා. භාවනා කෙරුවත් නැතත් ඒක වෙනවා. බැලුවත් නැතත් වෙනවා. බැලුවේ නැත්තම් දුකට පිටිනවා. බැලුවොත් ඒක වාසියට සැපට පිටිනවා කියන එක තමයි කියන්නේ.
එහෙමයි. ඔබ වහන්සේට
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවා. නමන්ත අයිකේ කන්වර්ට් කරලා අහන්න
ප්‍රශ්න. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සවිනාන්ස අවසරයි. මේ ඔබ වහන්සේ අර අන්තිම කමටන් පිළිතුරට කලින් පිළිතුරේදී කිව්ව කායනුපස්සනාව ගැන විශේෂයෙන් අවධාරණය වෙන්න කියලා ඒකේ අත්දැකීමක් කියන්න කැමතියි. මීට අවුරුදු 4කට 5කට කලින් මම සාමාන්‍යයෙන් බුද්ධානුස්තියයි මෛත්‍රී භාවනාවයි කරලා බලන ඒවෙන් හිත තැන්පත් වෙන එක කොච්චර වෙනවද, හිතේ ප්‍රීතියක් කොච්චර ඇති වෙනවද කියලා නිකන් කිරල මැනල බලන පුරුද්දක් මට තිබ්බා. මම ටිකක් ගවේෂණාත්මක කරේ ඒ කාලේ. එතකොට මට තේරුණා දැන් මම මේ කොච්චර එහෙම කරත් මට කේන්ති යනකොට ඒ කේන්ති පාලනයකුත් නැහැ, සීමාවකුත් නැහැ. හොඳටම කේන්ති යනවා අර බුද්ධානුස්තියේ මෛත්‍රී භාවනාව සමහරට පැය ගණන් හැම වැඩක් කරදිම කරලා තියෙන තැන්පත් බව අර කේතියට උපකාරලා නිකන් පෙට්‍රල් මේ ගින්දරට පෙට්‍රල් දැම්මගේ හොඳටම ඇවිලිලා යනවා. ඉතින් සමහරට මෛත්‍රී භාවනා කරන වැඩි තරමට මේ කේන්තියනොට කේන්තියනත් වැඩි. අයි මේ ඒකාග්‍රතාවයේ වැඩිම බලපවත් වෙන නිසා ඒතර ඔබ වහන්සේලා ඉදිරිපත් කරන ක්‍රමයට කායනුපස්සනාවට හිත විහිිතවමින් කරන්න ගත්තට පස්සේ මට තේරෙනවා ඒ කේන්තියන ද්වේෂයක් ඇති වෙන සංඥාවක් ආවත් අර කායනුපස්සනාව නිසා වර්ණ අඩුවීමක් තියෙනවා. දැන් සංඥාව එනකොටත් ඒ සංඥාවට තියෙන වර්ණ ගැලවිලා තමයි ඉන්නේ කායනුපස්සනාවේ අනුභවයෙන්. ඉතින් හිතේ පාලනයත් වැඩි ඔය කායනුපස්සනාව දිගට කරන නිසා සමහර වෙලාවට වැඩ ගොඩක් කරද්දී කායනුපස්සනාවෙන් මිදිලා චිත්තානුපස්සනාව වේදනානුපස්සනාවත් එක්ක වැඩියෙන් සිද්ධ කරන කාලවලදී මම දැනගන්නවා හිත ලුකුවට ආයාසයට පත් වෙනවා නම් දැන් මේ කායනුපස්සනාව මම කරලා මදි.
ඔව් අපිට පොඩි මේ පාවර් ෆීලර් එකක් ඇවිල්ලා ඩිස්කනෙක් වුණා. එතකොට මම තේරුම් අරගත්තේ කලින් කරපේ මෛත්‍රී භාවනාදී කටයුතු කරනකොට ද්වේෂත් එක්ක වැඩ කරන හැටි, කායනුපස්සනාව කරනකොට ද්වේෂත් එක්ක වැඩ කරන හැටි පිළිබඳව ගවේෂණයක තොරතුරු. ඉතින් අපි මෛත්‍රී භාවනාව කරන්නේ නැතුව කායන පස්සනා කරනවා. අපිට කේන්ති ගියාට කේන්ති යන්නේත් නැහැ අපිට. මෛත්‍රී කරන්නේ නැහෙනි. මෛත්‍රී කරන ගමන් කේන්ති ගියොත් මෛත්‍රිය කරන කෙනෙකුට කොහොමද කේන්ති යන්නේ කියලා වෙනම කේන්තියක් වෙනවා. ඒ නිසා ඒ කායන පස්සනාව මෛත්‍රී වගේ ආගමික හැඟීමකුත් නැහැ. හරිම සයන්ටිෆික්. ඒ නිසා ඔය කියන තොරතුරු හරි. ඒක තවදුරටත් තහවුරු කිරීම සඳහා ආයෙත් සැරයක් දැන් මෛත්‍රී කරලා බලන්න. ඒ කායනපසනාව කරලා සතිය පිහිටියට පස්සේ මෛත්‍රී කරන්න බලන්න. එතකොට අපමණ තේරෙනවා එවැනි මෛත්‍රීක තියෙනවායි කියලා. ඒ කියන්නේ ඥාණය එක්ක යන ගතියක්. එහෙම නැත්නම් අර සාමාන්‍ය සමතින් එක්ක යන මෛත්‍රී අර වගේ අඩුපාඩුකම් තියෙනවා. කේන්තියන්න බෑ කියලා හැඟීමක් තියෙනවා. නමුත් එහෙම එකක් නැහැ. එහෙම අරස්සාවක් මෛත්‍රී භාවන අපිට ලැබෙන්නේ නැහැ. කායනපසන ලැබෙනවා කේන්තියම් පිළිබඳ කේන්තියක් නැති ගතියක් තියෙනවා. ඒක තමයි අපි පුරුදු කරන්න ඕනේ විශේෂයෙන්ම කාර්ය බහුල මල්ටි ටාස්කින් කරන අයට මේක ලොකු අත්දැකීමක් වෙනවා. හොඳයි කියපු තොරතුරු. බොහොම
තින් සවන්හස
බොහොම ස්තුතියි දරුවන් සරණයි අවසරයි. දරුවන් සරණයි. හොඳයි. එමන අපිට පුළුවන් මේ ධර්මදේශනාවට යන්න. අපිට ඊයේත් මීඩියා ටීම් එකට මම නදීප්ට ලිව්වා මේ අපිට තවත් ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. තාම කන්ෆර්ම් වෙලා නැහැ ITN එකෙන්. ඒතර විනාඩි 35ක් විතර කාලයක් දෙන්නම් කියලා තියෙනවා. දෙන්න පුළුවන් ගන්න පුළුවන් වෙයි කියලා තියෙනවා දිනපතා වගේ. මේ තේක සත්‍ය පිටිබඳව යොදවම කියන එක ආරාධන ලැබුපු එක්කනාගෙන් ආරාධනාවක් ලැබිලා තියෙනවා. මම කිව්වා හොඳයි කියලා. ඒ අනුව අපිට මං හිතනවා ගෙනාව උපකරණත් එක්ක පාවිච්චි කරලා අපේම දෙබස් ටිකක් සංඛ්‍යා වාසල යොදලා කරන්න වගේ තමයි යෝජනාවක ඇවිල්ලා තියෙන්නේ. මම ඊයේ නදීප්ට ලියලා දැම්මා. නදීප්ගේ රෙස්පොන්ස් එකත් එක්ක අපි කැනඩාවත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක කන්ෆර්ම් වුණාට පස්සේ.
ගොමස් ස්වාමීන් වහන්සේ. ඒ සම්බන්ධයෙන් තව දෙයක් ස්වාමීන් වහන්සේ ඒ වගේ දෙබස් ලියපු ඒවා තියෙනවද අපිට අර මේ අනි අවුරුද්දේම අපට
ස්ක්‍රිප්ට්ස් ලියපුවා තියෙනවද කියලා දාන්නේ?
එමෙ ස්වාමීන් වහන්සේ.
තියෙනවා තියෙනවා. මම දන්නේ කවුද අල්ලන්න ඕනේ කියලා. මම ඒකට කනෙක් කරන්නම්. ලක්මාල් ගාව හරි උපේක්ෂා ගාව හරි ඒ ටීම් එකේ තියෙන්න ඕනේ. අඩු ගන්න දෙක තුනක් තියෙනවා මම දන්න විදියට මේ පොරොත්තු ලයිස්තුවේ.
දැන් ස්වාමීන් වහන්සේ අපිට ඒක මේ ලා වීඩියෝ හදන්න පුළුවන් අපිටත් මේ.
රයිට්.
හොඳයි.
එහෙනම් අපි මයික් එක බාර දෙනවා.
ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ වන්දනා කරන්න අවස්ථාව සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත්වෙත්වා
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්වෙත්වා
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපච්චායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. නැයි අපි ධම්ම කුසල ස්වාමීන් වහන්සේට බාර දෙනවා මයික්‍රෝෆෝනේ.
තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. හොඳයි අපි
පටන් ගමු. එමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපදා සිදු කරන ලබන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාව පවත්වන මේ ඔබ වහන්සේගේ දීපා නමඳ මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, අපි ඉදිරිපත් කරගත්ත සූත්‍ර දේශනාවේ යම් කිසි විදියක ඒ බොජ්ජංග ධර්ම වලට වෙනකන් ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීම, ඒ පැහැදිලි කරන්න දරපු උත්සාහය අපි ඉදිරියෙන් තියාගත්තා. එතකොට එතන අවසානයේට අර මෙහෙණින් වහන්සේලා පිරිසට මේ ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වන්නේ අන්න අර බොජ්ජංග ධර්ම පිළිබඳ කතාවක්. අර විදියට උපමා ඇසුරු කරගෙන කරපු ධර්ම දේශනාව අවසන් කරන්නේ විදිහට. එහෙම අවසන් කරලා ඉවර වෙලා මෙන්න මෙහෙම කතා බහක ඒ ස්වාමීන් වහන්සේ දෙනවා. එතකොට දැන් අර ධර්ම ටික පැහැදිලි කළා, කරුණ ටික පැහැදිලි කළා. අන්තිමට මේ හාමුදුරුවෝ මේ මෙහෙණින් වහන්සේලාට කියනවා, නැගිනිවරුනි, එහෙනම් මේ යාමට කාලයයි. දැන් එහෙනම් පිටත් වෙලා යන්න දැන් කල්hari කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම මේ කතාව අහලා, මේ බණ කතාව අහලා මේ මෙහෙණින් වහන්සේලා පිරිස මොකද කරන්නේ? නැකෙල්ලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට ගමන් කරනවා. ගමන් කළා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. එකක් පසක හිටියා කියලා සඳහන් වෙනවා මේ මෙහෙණින් වහන්සේලා පිරිස. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පිරිස දිහා බලලා කියනවා, නැගිනිවරුනි, එහෙනම් හරි, එහෙනම් යන්න කියලා කියනවා. ඊට පස්සේ ඔන්න එතනින්නුත් පිටත් වෙලා ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම පිටත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ අමුතු උපමාවකුත් සම්බන්ධ කරගත්ත කතාවක් කියනවා. මොකද්ද කියන කතාව? මහණෙනි, මේ අනිත්ින්න භික්ෂුන් වහන්සේලා අමතලා තමයි මේ කතා කරන්නේ. කියනවා, මහණෙනි, තුදුස්වත් පොහොය, ඒ කියන්නේ 15 පොහොයට කලින් දවස ගැන තමයි කියන්නේ, 14 වෙනි දවස ගැන මේ කියන්නේ. එදිනට අහස දිහා බලන කෙනෙක්ට බොහෝ විට සැක මතු වෙනවා, මේ හඳ පිරිලාද නැත්නම් මේ හඳ තව පිරෙන්න තියනවාද කියලා. මේ පිරිච්ච හඳක්ද මේ තියෙන්නේ? එහෙම නැත්නම් තව මේ හඳ පිරෙන්න තියනවාද කියලා සැකයක් මේ අහස දිහා බලන කෙනෙක්ට මතු වෙනවා. නමුත් මේ විදිහට 14 වෙනි දවසේ, මේ විදිහට චතුර්දශි දවසක මේ හඳ පිරිලා නැත, අඩුවක් තියෙනවමයි කියලා ප්‍රකාශ කරනවා. එන්නේ වගේ මේ නන්දක කරපු ධර්මදේශනාව නිසා මේ මෙහෙණින් වහන්සේලාගේ හිත සතුටු වුණා. හිතට ලොකු ප්‍රසාදයක් ඇති වුණා. නමුත් අදහස් සම්පූර්ණ වුණේ නැහැ. ඒගොල්ලන්ගේ අදහස් සම්පූර්ණ වුණේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එහෙම කියලා එතන මේ ඉන්න නන්දක හාමුදුරන්ට කියනවා, නන්දක, හෙටත් ගිහිල්ලා ඔය විදියටම ඔය දේශනාවම කරන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ නැවතත් නන්දක හාමුදුරුවන්ට යම් කිසි ඉල්ලීමක් කරනවා. ඉතින් නන්දක හාමුදුරුවෝ මොකද කරන්නේ? පහුවදාත් ගිහිල්ලා අර විදියටම අර දේශනාවම ඒ වචන වලින්ම ඉදිරිපත් කරනවා. කතා කරලා කියනවා, ආ මේ මම එනම් ප්‍රශ්න උත්තර විදියට තමයි මේ යන්නේ මේ කතා බහ. ඉතින් මම අහන දෙයට තේරුණා නම් තේරුණා කියන්න, නැත්නම් නැහැ කියන්න. ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම විමසන්න කියලා අන්න අර විදියට උපමා උපමේය ගලප ගලප අර අපි පැහැදිලි කරගත්ත සූත්‍ර දේශනාවම නැවතත් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා අර බොජ්ජංග අවස්ථාවට ගෙනහල්ලා නතර කරනවා. බොජ්ජංග කතාව කියලා නතර කරනවා. නතර කළා කියනවා, හරි එහෙනම් නැගිනේවරුනි යන්න කියලා කියනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේල පිරිස නැවතත් නික්මිලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. අන්න එකක් පසක හිටියා කියලා සඳහන් කරනවා. නේදර බුදුරජාණන් වහන්සේ බල්ලා කියනවා, හරි නැගිනේවරුනි එන හරි යන්න කියලා කියනවා. ඊට පස්සේ ආපහු ඔන්න පිට වෙලා ගියා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, අන්න 15ක පොහොය දවසට 15ක පොහොය දවසට හඳ දිහා බලන කෙනෙක්ට සැකයක් මතුවෙන්නේ නැහැ මේ හඳ පිරිලා කියලා. මේ හඳ පිරිලාමයි ඒක සම්පූර්ණ වෙලාමයි තියෙන්නේ. අන්න ඒ වගේ අද මේ නන්දක කරපු ධර්ම දේශනාව නිසා මේ මෙහෙණින් වහන්සේලාගේ හිත් සතුටු වුණා පමණක් නෙමෙයි, අන්න ඒගොල්ලන්ගේ අදහසත් ඉෂ්ට වුණා. මේ ඉන්න 500ම මේ විදියට බණ අහපු 500ම අන්න යම් කිසි විදියක මාර්ගඵල සාක්ෂාත් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒතර ඔන්න ඔය සිදුවීමෙන් තමයි මේ බණ කතාව අහවර වෙන්නේ. එතකොට මේ කියන දේ පිටිපස්සේ තියනවා යම් කිසි විදියක අපිට මතු කරගත යුතු, මතු කරගන්න වටින ධර්මතාවයක්. මොකද්ද? අන්න මේ එකම බණේ නැවත නැවත කියනවා. එක දවසකදී නොතේරිච්ච දෙයක් දෙවනි දවසේ තේරෙනවා. ඒ විදිහේ අවස්ථාවක් පිළිබඳ කතාබහක් තමයි මෙතෙන්දි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එක දවසකදී පිරිච්ච නැති හඳක් අන්න දෙවනි දවසේදී පිරෙනවා. ඉතින් එන්නේ කතාබහ හරියට තේරුම් ගත්තොත්, එන්නේ අදහස හරියට තේරුම් ගත්තොත් මේ කරන ප්‍රතිපදාවට, මේ අපි රකින සීලෙට, මේ අපි කරන භාවනාවට සෑහෙන උපකාරයක්, උදව්වක් වෙන්න ඒක හේතු වෙනවා. ඒක නිසා අන්න අර කියන කතාවත් එක්ක ගලපගෙන යම් කිසි විදියක නැවත නැවත විමසීමක් කරන්න අපි උත්සාහයක් ගමු. එතකොට දැන් මේ විදිහේ සිහියක් පුරුදු කරන්න දැසගත් කෙනෙක් සමහර විට කියන දේ තමයි සිහිය නැත. සිහියක් පුරුදු කරන්න බැරිය. අසිහියම තමයි තියෙන්නේ කියලා ওই විදිහට ප්‍රකාශ කරන්න පුළුවනි. නමුත් මේ දවසක් දෙකක් කරලානේ මේ කතාව කියන්නේ. දවසක් දෙකකින් කියන කතාවක් නෙමේක. ඒ වෙනුවට අන්න නැවත නැවත පුරුදු කිරීමක් ගැන අපි කතා බහ කරනවා. නැවත නැවත පුරුදු කිරීමේ ආනිසංස අපි ප්‍රකාශ කරනවා. අර එකම බණේ නැවත නැවත අහනවා වගේ තමයි. අන්න මේ එකම දේ නැවත නැවත කරනවා. ඉතින් ඒ නැවත නැවත කිරීම තුලින් තමයි ඕනම ශිල්පයක දක්ෂයෙක් බවට කෙනෙක්ට පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර දේ ස්වභාවිකව තමුන්ට එනකන් මේක නැවත නැවත පුරුදු කළ යුතුයි. ඒ විදිහට කටයුතු කළ යුතුයි. ඉතින් ඒක නිසාමද කොයිද කියනවා අන්න අර fake it till you make it කියලා. අන්න ඒ වගේ හැසිරෙනවා, ඒ විදිහට කටයුතු කරනවා අන්න ඔබට ඒ ගුණාංග ටික ලැබිලා එනකන්. අනේක නිසාම අන්න කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වගේ කටයුතු කරනවා නම්, රහතන් වහන්සේ කෙනෙක් වගේ හැසිරෙනවා නම්, එයා රහත් වෙලා තමයි වැඩේ නතර වෙන්නේ. එතකොට අන්න හිත තුල විශ්වාසයක්, හිත තුළ අදහසක් හිත තුළ ඉලක්කයක් හදාගෙන මේ විදිහට නැවත නැවත කටයුතු කරනවා. ඒ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ, මෙයා ඒ ගුණාංගේ ලං කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සිහිය පුරුදු කරන්න ගියත් අර කී විදිහටම නැවත නැවත පුරුදු කළ යුතුයි, නැවත නැවත වැඩි යුතුයි. ඒ විදිහේ නැවත නැවත කිරීමකින් තමයි අන්න අපිට මේ විදිහේ පහසුවක් සිහියක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැත්තම් දවස් දෙකක් තුනක් පුරුදු කරලා කියනවා කෙනෙක් අපෝ දුක නැති කරන්න ගියාට මොකද තියුණ දුක තවත් වැඩි වුණේ එක තමයි උනේ. මේ යන්තම් ඉන්න පුළුවන් එකත් ගහලා ගිහිල්ලා අන්න අමුතු අලුතෙන් පිස්සුවකුත් හැදුනා කියලා කියන්න පුළුවනි. ඒ මොකද අන්න නැවත නැවත පුරුදු කළා නැහැ. දවස් දෙකක් තුනක් කළා මේක මේ හරිද වැරදිද කියලා නිගමනයකට මේ තැනැත්තා එළඹෙනවා. නමුත් අන්න ඕනම ශිල්පයක් කුමන හෝ ශිල්පේ වේවා කෙනෙක් ඒක ලං කරගන්න බලාපොරොත්තු වෙනවා නම් එකම ක්‍රමයයි තියෙන්නේ, ඒ දේම නැවත නැවත කරන්න. ඒ කරන්න කරන්න අන්න මොකද වෙන්නේ, ඒක තමුන්ට වසයේ පවත්වන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. වසඟ කරන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. ඒක තමයි ඔය පාරමී කියලා හඳුන්වන්නේ, ඒක තමයි බුද්ධත්වයේ දිහා යන ගමනක් කියලා හඳුන්වන්නේ, ඒක තමයි එකම දේ නැවත නැවත කරනවා. අන්න මහ පොළව හෙල්ලුම් කරන තරමට කරනවා, පොළව සාක්ෂි දෙන තරමට කරනවා, වටපිටාව සාක්ෂි දෙන තරමට කරනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක් නැත්තම් අන්න බොහෝ විට අමාරුයි මේ වගේ සංසාර ගමනක් බිඳින්න, කඩලා බිඳලා විසි කරලා දාන්න අමාරුවක් එන්න පුළුවනි. ඉතින් ඒක නිසාම කියනවා අන්න මේ වගේ සිහියක් පුරුදු කරන කෙනෙක් මේක නැවත නැවත කළ යුතුයි, නැවත නැවත හඳුන ගත යුතුයි, නැවත නැවත තමුන්ට ලංකර ගත යුතුයි කියන දේ කියන්නම ද කොහෙදෝ මෙන්න මේ විදිහේ වචන කීපයක් භාවිත වෙනවා. මේ සිහිය පිළිබඳ වචන කීපයක් භාවිත වෙනවා. මොකද්ද කියන්නේ? ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්තුකතාය, අනුට්ටිතාය, පරිචිතාය, සුසුමාරද්දාය කියලා ඔන්න ඔය විදිහට වචන කීපයක් පාවිච්චි වෙනවා. එතකොට ඔය වචන කීපේ සමහර විට මෙත්තානිසංස සූත්‍රේ නම් මෛත්‍රිය ගැන නම් කෙනෙක් අහලා ඇති. නමුත් සිහියටත් මේ වචන ටිකම සඳහන් වෙලා තියෙනවා. එතන මොකද්ද මේ කියන වචන ටික? ඇයි මෙහෙම කියන්නේ කියන එක අපි පොඩ්ඩක් විමසලා බලමු. එතකොට ආසේවිතාය කියන්නේ ඇසුරු කරන ලද්දේ, යම් කිසි විදිහක හඳුනාගත්තා. භාවිතාය වඩන ලද්දේ, බහුලීකතාය නැවත නැවත බහුල වශයෙන් කරන ලද්දේ, යානිකතාය යානයක් කරන ලද්දේ, වත්තුකතාය වාස්තු කියන්නේ ඉඩමක් ෆවුන්ඩේෂන් එකක් කරන ලද්දේ, අනුට්ටිතාය අනුව සිට ගන්නා ලද්දේ, පරිචිතාය පුරුදු කරන ලද්දේ, සුසුමාරද්දාය වඩා හොඳින් ආරම්භ කරන ලද්දේ. ඔන්න ඔය විදිහට වචන වලින් කියනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න මේ සිහිය කියන යානෙන් ගමන් කරනවා. සිහිය කියන දේ ඉදිරියෙන් තියාගෙන කටයුතු කරනවා. සිහිය කියන පාදම මත වාස්තුව මත ඉඳගෙන හිට ගන්නවා. නැවත නැවත කරනවා, නැවත නැවත පුරුදු කරනවා, නැවත නැවත වඩනවා. වැඩි වැඩියෙන් ඒකම පුරුදු කරනවා. අන්න ඒක ඉදිරියෙන් තියාගෙන තමුන්ගේ දවස ගෙවන්න, කාලය ගත කරන්න උත්සාහ ගන්නවා. ඒතර මේ මොකද්ද කියන්නේ? අන්න මුලින් ආයාස කරයි. මුලින් බොහොම වෙහෙසයි. මුලින් බොහොම අමාරුයි. මතක් කරගන්නත් අමාරුයි. නමුත් නැවත කරනකොට අන්න මොකද වෙන්නේ? ඉබේම මතක් වෙන ස්වභාවයක්, ඉබේම සිහිය පිහිට වෙන ස්වභාවයක් මතුවලා එනවා. ඒ විදිහේ ශක්තියක් ගැන තමයි මේ කියන්නේ. නැයි අපි පොඩි දරුවෝ ටිකකට පොඩි මතක් කිරීමක් කරා. මොකද්ද? මෙන්න මේ හුස්ම උපන් දවසේ ඉඳලා මැරෙනකම්ම අපි ළඟ ඉන්නවා. දිගටම ඉන්නවා. ඉන්දියට මොකද අපි මේ හුස්මට දිය යුතු නියම වටිනාකම දෙන්නේ නැහැ. මේ යාළුවට දිය යුතු නියම හැඳිනීම අපි දෙන්නේ නැහැ. මේ යාළුවව නියම වශයෙන් අපි අගය කරන්නේ නැහැ. හරියට නිකන් අර හැමදාම දකින්න කුකුලාගේ කරමලාට වෙන දේ තමයි. ඒවා වෙන්නේ කාටද? ළඟම ඉන්න කට්ටිය තමයි වෙන්නේ. ගෙදර දොරේ ඉන්න දූ දරුවන්ට, නෝනාට මහත්තයාට, ඥාතීන්ට වෙන දේ. අනේ ඒගොල්ලෝ කොහොමත් ඉන්නවා, හැමදාම ඉන්නවා. අගේ නැති වෙලා එනවා. අගේ නැති වෙලා එනවා. දැන් අපි තුමු ඒ වෙනුවට බොහොම කාලෙකින් හම්බු වෙන වැඩි අඳුරන්නෙත් නැති මිනිස්සෙක් ඉන්නවා. සමහර විට ඒ මිනිස්සයාට අර ගෙදර කෙනාට වැඩි අවධානයක් දෙනවනේ. මොකද්ද ඒකට හේතුව? මොකද්ද ප්‍රත්‍යයන්? යම් කිසි විදියක ඒ කෙනාව නැවුම් භාවයක් අපේ හිතට දැනුණා. අලුත් ස්වභාවයක් අපේ හිතට දැනුණා. අනිතියාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. නමුත් අර ගෙදර ඉන්න හැමදාම හම්බ වෙන ගොඩාක් කොයිට වැඩිය වටින කෙනෙක්ට නොදන්වන ප්‍රතිචාරයක්. අන සාමාන්‍යකරණය වෙනවා ඒවා කල්යද්දි. ඒක නිසා අන්න කෙනෙක් කියනවා මම ගෙදරට යනකොට වැඩ ඇරිලා ගෙදර ඇතුළට යන්න කලින් විනාඩියක් අරගෙන මගේ ෆෝන් එකේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන තව විනාඩියක් අරගෙන මෙන්න මෙහෙම හිතනවා. මොකද හිතන්නේ? අන්න මං හිතනවා, කල්පනා කරනවා, මම ජීවිතේ වැඩියෙන්ම අගය කරන පිරිසක් හමු වෙන්න මම මේ යන්නේ. මගේ ජීවිතේ වටිනාම පිරිසක් හමු වෙන්න මම මේ යන්නේ. දැන් මේ වාහනේ ඉඳගෙන නැත්තම් ගෙදෙට්ට එළඹෙන්න කලින් තමයි මේ කල්පනා කරන්නේ. එතකොට මේ පිරිස මට, මගේ ජීවිතේ ඉන්න වටිනාම පිරිස, මේගොල්ලෝ මට මාසෙකින් විතර හම්බ වෙලා නැහැ වගේ අදහසක් මං හිතට නගාගෙන මේ මාසෙකට විතර පස්සේ තමයි මේ නෝනාව මහත්තයව දූ දරුවන් හම්බ වෙන්නේ කියලා හිතට නගාගෙන මම ගේ ඇතුළට ගමන් කරනවා. අනේ නිකන් අමුතුවෙන් අන්තට්ටුවක් හරි දාගෙන මතක් කරගන්නවා මේ කට්ටිය මට වටින කට්ටියක්. මේ කට්ටිය මම බොහෝ කාලෙකින් හමු වෙන්නේ. එහෙනම් කොයි වගේද? අනේ ඉතින් දරුවෝ දැකපු ගමන් අනේ පුතේ කොහොමද කියලා බදාගෙන වඩාගෙන ඊට පස්සේ නෝනා මහත්තයරත් ඒ විදිහට ආචාර කළා. අන්න ගෙට ඇතුල් වෙනවා. අන්න හැමදාම දකින්න කෙනාගේ වෙන වෙනස. ඒකට මේ හුස්මත් ඒ වගේ දෙයක් තමයි. ඔය කොයි යාළුවටත් කලින් අන්න හුස්මක් එක්ක තමයි අර ඇඬිල්ල එළියට එන්නේ. හුස්මක් එක්ක තමයි අන්න ජීවිතේ පිළිබඳ තීරණයක් එන්නේ. එතකොට එන්නේ පළවෙනි හුස්ම වැටිච්ච හුස්ම ඉඳලා, අමාරුවෙන් ඇදගත්තු හුස්ම ඉඳලා, ඊට පස්සේ අර අමාරුවෙන් පිට කළ දාන අවසන් හුස්ම වෙනකම්ම හුස්ම අපිත් එක්ක ඉන්නවා. එතකොට මෙයා කොච්චර ළඟ ඉඳියත් මෙයා අපිට අමතකයි. එතකොට අපි ඒ දරුවන්ට කිව්වා නැවත නැවත මතක් කරන්න, නැවත නැවත උරු කරන්න, නැවත නැවත බලන්න හුස්ම ඉන්නවා. ඔන්නම කරදරයකදී බාධකයේදී හුස්ම ඉන්නවා. කවුරු ඇවිල්ලා බැන්නත් හුස්ම ඉන්නවා. කොහේ අතරමං වුණත් හුස්ම ඉන්නවා. අන්න මාව දාලා යන්නේ නැත. අන්න එයාට නිවැරදි වටිනකම දුන්නා නම්, එයාව නිවැරදි විදිහට අගේ කරා නම්, එයාව නිවැරදි විදිහට නැවත නැවත මේ විදිහට මතක් කරගත්තා නම්, අන්න කරදරයකදී බාධකයකදී අපේ හිත නොදැනීම එතෙන්ට ගමන් කරනවා. කෙනෙක් බයිනකොට අන්න හුස්ම දැනෙනවා. හිතට වෙහෙසක් ආවම හුස්ම දැනෙනවා. අමාරුවෙන් යැපිලා ඉන්න වෙලාවක හුස්ම දැනෙනවා. අන්න දුක හිතිච්ච වෙලාවක හුස්ම දැනෙනවා. මේ විදිහට අන්න එයාව දැනගෙන හඳුනගෙන තියාගන්නවා. ඒ වගේ දෙයක් මේ කියන්නේ. මේ විදිහට සිහියක් පුරුදු කරනවා, නැවත නැවත කරනවා, මේ විදිහට කටයුතු කරනවා. මොකක් සඳහාද? සිහිය ඉබේ පිහිට වෙන තරමට. නැවතත් මං කියනනම් සිහිය ඉබේ පිහිට වෙන තරමට කරන්න ඕන. එතකොට එහෙම කරන සිහියක ප්‍රතිඵල පිළිබඳත් නොයෙකුත් දේවල් කියනවා. මොනවද කියනවා? අන්න යම් කිසි විදියක මේ ප්‍රතිපදාවේ නොඇලීමක්, කාමයන්ගේ ඇලීමක් තියනවාද? ඒවා මැඩපවත්තනවා මේ පුරුදු කරන ලද සිහිය. ඒක සමහර කෙනෙක් ඇවිල්ලා කියන ඉස්සර තරම් දැන් මේක කාගෙන කාගෙන යන්න බැරිය. හරිම ප්‍රශ්නයක්. හරිම භයානක ප්‍රශ්නයක්. කරන්න පුළුවන් තියෙන ඉහළම ඌණියම තමයි අන්න තරහකාරයෙක් හරි අල්ලලා කරොත්. මොකද්ද? අන්න මේක චුට්ටක් පුරුදු කිරීම තුළින් මේ තැනතර මතුවෙලා එනවා. අර වෙනදා කරපු මෝඩකම් දැන් කරන්න හිත් දෙන්නේ නැහැ. වෙනදා වටිනාකම් දැන් වටින්නේ නැහැ. ඔක ටික දවසයි තියෙන එක වෙනම කතාවක්. නමුත් අන්න පුරුදු කරපු පමණින් මේ විදිය වෙනසක් සමහර කෙනෙක්ට මතුවෙලා එනවා. නැවත නැවත පුරුදු කරේ නැත්තම් ඔක ටික දවසකින් නැති වෙලා යනවා. නමුත් අන්න මුලදී මේක දකින්න. එතකොට අන්න පළවෙනි ආනිසංසයක් කියන මෙන්න මේ විදියට කුණු කන්දල් කුණුම කකා ඉන්න ස්වභාවේ, කුණුම අගේ කරන ස්වභාවේ, කුණු වලටම වටිනාකම් දෙන ස්වභාවේ මෙතනත් ලගේ අඩු වෙලා යනවා. ඊට පස්සේ කියනවා මේ ප්‍රතිපදාව වඩන්න උනන්දුවක් වැඩි කරනවා, කම්මැලිකම අඩු කරනවා. ඒ විදිහේ මේ ප්‍රතිපදාව දිහාවට උනන්දුවක් ඇති කරනවා කියලා. ඊට පස්සේ යම් කිසි භයානක අරමුණක් තමන්ගේ හිතට නැගෙනවද, භයානක සිදුවීමක් සිදු වෙනවද, ඒ අවස්ථාවවලදී මේ තැනැත්තාගේ සහයට මේ අවස්ථා මැඩපවත්වන්න, මේ අවස්ථා ඉවසන්න හැකියාවක් මේ පුද්ගලයාට හැදිලා දෙනවා. ඊළඟට සීතල උෂ්ණය පිපාස බඩගිනි මැසි මදුරු වදුරු වලින් ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා කියන්නේ කන්නේ නැහැ කියන එක නන් නෙමෙයි. ඒ වෙනුවට ඒවා ඉවසගෙන ඉන්න පුළුවන්. ඉවසගෙන ඉන්න පුළුවන් ශක්තියක් මේ තැනැත්තගේ හිතට ඇති කළ දෙනවා. ඊට පස්සේ ඔය කට කැඩිච්ච කමට කියන නපුරු වචන, ඔය සමහරු කට ඇරියොත් කියනවනේ මොන හරි එකක්. කට ඇරියොත් කියන්නේ මොකක් හරි ත්‍රිදෙන එකක්, නපුරු වචනයක්. අන්න ඒ වගේ වචන ඉවසන්න පුළුවන් හැකියාවක් මේ තැනැත්තට මතුවෙලා එනවා. ඊළඟට කටුක වූ දුක් දෙන්නා වූ ජීවිතේ නසන්නා වූ ශරීර වේදනාවෝ මේ තැනැත්තගේ හිත ඉවසනවා. ඒ වගේ සක්කිත් ඕන තරම් දකින්න පුළුවන්. අන්න සමහර විට කෙනෙක් කියනවා මම වෙන්දට බෙහෙත් බොන අසනීපයක්, ඔලුවකක් කුමක්, වෙහෙසක් පීඩාවක් තියාගෙන මම පරයන්කික වාඩි වුණා. වාඩි වෙලා ටිකක් වෙලා යනකොට ඔන්න අරක කටුක වෙලා ප්‍රබල වෙලා නැගිලා ආවා. නමුත් මං කොහොම හරි ඉවසාගෙන දරාගෙන කටයුතු කරා. අන්තිමට මොකද වෙන්නේ, පැය ආහාර වෙනකොට ඔළුව කැක්කුමත් නැත. මට ඒ වෙනුවට මා පුදුම විවේකයක් පහසුවක් සහිතව තමයි මම මේ පැයෙන් පස්සේ නැගිට්ටේ. ඉතින් ඔළුව කැක්කුම් ගැන කේන්ද්‍රික ගා ඉන්න කට්ටියට, පිච්චෙනවා කීකී කේන්ද්‍රික ගා ඉන්න කට්ටියටත් පොඩ්ඩක් බලන්න පුළුවනි, මේ අමාරුව හරහා යන්න පුළුවන් ශක්තියක් මට තියෙනවද? මේ අමාරුව දරාගෙන පැයක් විතර පරියන්කික ඉඳියොත් මොකක් වෙයිද කියන පරීක්ෂාව කරලා බලන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තේරුම් ගන්න පුළුවන් වෙයි අරක වැඩි වෙලා වැඩි වෙලා පෙරලිලා ආවට මොකද, ටික වෙලාවකින් බහැලා යනවා, ටික වෙලාවකින් සමනය වෙනවා. අඩුම ගානේ අර වාඩි වෙලා ඉන්න ටිකේ හරි සමනය වෙලා නැවතත් නැගිට්ටට පස්සේ මතු වෙලා එනවා. අන්න සිහියක ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. මේ විදිහට අමුතු කටුක දුක් දෙන ශරීරයක් අපිට තියෙනවා, වේදනා දෙන ශරීරයක් අපිට තියෙනවා, ඔළුව කැක්කුවන් ඉරු ආරද්ද දෙන ශරීරයක් අපිට තියෙනවා. අන්න ඒක මැඩපවත්වනවා. දැන් පහුගිය දවස් දෙක තුනකම මම දැක්ක දෙයක් තමයි අන්න මේ හතාහ මාරට වගේ රාත්‍රී අන්න යම් කිසි වැඩසටහනකට සම්බන්ධ වෙනවා. එතකොට ඒකේ තියෙනවා අන්න විනාඩි 10යි ඇවිදින්න, විනාඩි 10යි වාඩි වෙලා ඉන්න. එතකොට එන්නේ දුන් දාගෙන එන්නේ නිකන් පුදුම වෙහෙසකින් වෙන 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 වැඩ කටයුතු තුල ඉඳලා. නමුත් ඇවිල්ලා අර පොඩි දරුවෝ එක්ක විනාඩි 10ක් ඇවිදලා විනාඩි 10ක් වාඩි වෙලා ඉඳලා බලනකොට අන්න මටත් අර විනාඩි 20 තුල ඈනුන් ගිහිල්ලා කඳුළු ඇගිරිලා අන්න අර විවේක තත්ත්වයක් මතුවලා එනවා. ඉතින් මම දවස් දෙක තුනකම මතක් කරා අන්න මේ කොහොමගොල්ලන්ගේ හිතේ ස්වභාවය කොහොමද කරන්න කලින් සහ පස්සේ මෙන්න මම දැක්ක දේ. මම වාඩි වුණේ ගොඩක් වෙහෙසින්, මම ඇවිදින්න පටන් ගත්තේ ගොඩක් වෙහෙසින්. නමුත් දැන් මට විවේක තත්ත්වයක් මතුවලා තියෙනවා. දැන් මට පහසුවක් මතුවලා දෙනවා. අන්න අර විනාඩි 20ක කාලයක් ඇතුළත 10ක් ඇවිදලා 10ක් වාඩි වෙලා ඉඳලා. අන්න ඒ වගේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා අන්න මොකද්ද මේ තැනත්තා යම් කිසි විදිහක කයේ හිතේ වෙහෙස පීඩාව බර අඩු ස්වභාවයක් ඇති තැනැත්තෙක් බවට පත් වෙනවා. අර ඝර්ෂණය අඩු ස්වභාවය ඇති තැනැත්තෙක් බවට පත් වෙනවා. වෙනදා කයත් බරයි හිතත් බරයි, බොහොම වෙහෙසයි, ඇවිදින්න ගියත් පුදුම වෙහෙසයි. නමුත් මේක නැවත නැවත පුරුදු කරනකොට මොකද වෙන්නේ? අන්න අර නිකන් ආභස්වර දිව්‍ය ලෝකේ ඉඳලා ආපු කයක් තියෙන කෙනෙක් වගේ, ආභස්වර දිව්‍ය ලෝකේ ප්‍රීතියම ආහාර කරගෙන ඉන්න කෙනෙක් වගේ අන්න විවේක තත්ත්වයක් සහිතව තමයි දවස ගෙවන්නේ. අන්න රූපය ගත එකේ අනිසංසයක් විදිහට අන්න අර වෙහෙස පීඩාව අඩු කයක් සහ හිතක් මේ තැනතර දකින්න පුළුවන්. අන්න ඒකත් ලක්ෂණයක් විදිහට පෙනෙනවා. ඊට පස්සේ මේ වටපිටාවේ ගනුදෙනු කරන කට්ටියගේ හැඟීම් මේ තැනත්තට දැනෙනවා. සමහර විට ඔන්න කියන වචනෙන් කොහොමද මූණ අඳුරු වෙලා යන්නේ කියන අවදිභාවය මේ තැනත්තට තියෙනවා. තරහිත තරහ විදිහට, රාගහිත රාග විදිහට, වෙන වෙන ඉරිසියාමාන ඒ විදිහට දැනගැනීමේ හැකියාවක් මේ තැනත්තට තියෙනවා. මොකද අවදි වටපිටාව ගැන අවදි. අවදි නැත්තම් ඉතින් ඕ මොන දේ තිබුණත් පේනෙන්නේ නැත. විනා යන කතාවක් අහන්න ලැබුණා පෞගේ දවසක. මොකද්ද අන්න කියනවා මේ ඉන මිනිස්සුන්ගෙන් 50% විතර මුලා වූ හිතකින් තමයි හැම වෙලෙම ගත කරන්නේ. අවදිව ඉන්න කට්ටියකින් 50-50 තමයි තියෙන්නේ. 50% මුලා වූ හිතකින්, 50% අවදි වූ හිතකින්. ඉතින් ඕක කොහොමනම් මේ මොහොතේ මේ ලෝකෙ මත ඉන්නවා බිලියන ගණනක් මිනිස්සු මුලා වූ හිතකින් එහෙම යන වැඩ කටයුතු කරන බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. මම දැන් මෙතන කියන එක දන්නේ නැති බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. ඒතකොට ඒ වගේ බිලියන ගණනක් ඇතුළත මෙහෙම කටයුතු කරනවා කියන්නේ මාර භයානක ලෝකයක් නේ මේක. කොයි වෙලාවෙ මොන පිස්සෙක් ඇවිල්ලා වාහනයකින් යට කරගෙන යයිද? කොයි වෙලාවෙ මොකෙක් හරි ඇවිල්ලා නපුරු වචනයක් කියයිද? කොයි වෙලාවෙ මොකෙක් හරි ඇවිල්ලා පිහියෙන් අනීද කියලා බයක් මතුවෙන එක සාධාරණයි. මොකද හේතුව මේ විදිහේ බිලියන ගණනක් සොම්බීස්ලා අතරේ තමයි අපි හැම වෙලේම කටයුතු කරන්නේ. හැම වෙලේම මෙන්න මේ බිලියන ගණනක් සොම්බීන් අපේ වටේ කැරකෙනවා. කොයිලාවෙ මොකෙක්ගෙන් ආපදාවක් එයිද දන්නේ නැහැ. මොකද හේතුව අන්න අර භාගෙට භාගයක් මුලා වූ හිතක් තමයි තියෙන්නේ. 50-50 තියෙන්නේ මුලා වූ හිතක්. 50% වර්තමානින් ඉඳද්දි 50% මුලා වූ හිතකින්. එතකොට ඔය බලන බලන මිනිසුන්ගෙන් 50% ඉන්නේ මුලා වූ හිතක. ඒ වගේ කෙනෙක් කරන දෙයකින් ඇයි අපි දුක් කරදර ගන්නේ කියන ප්‍රශ්නෙත් පොඩ්ඩක් විමසලා බලන්න. අර වෙයිනීද පු කියනවා අන මොකද්ද ඔයා කියපු එක ඇහුන්නේ වගේ කෙනෙක් ඉන්නවා නම් එකපාරට මුකුත් හිතන්න යන්න එපා. මේ තැනත් මාත් එක්ක තරහ වෙලා, මාත් එක්ක ඉරිසියාවට, මාත් එක්ක දේශයට ඔයා යවපු මැසේජ් එකකට කෙනෙක් එකපාරට රිප්ලයි කරේ නැත්තම් මුකුත් එකපාරට හිතන්න යන්න එපා. මේ මාත් මැසේජ් එක දැකලම තමයි මේ රිප්ලයි කරලා නැත්තේ. බලන්නකෝ වැය කීයක්ද කී කිය හිතන්න යන්න එපා. ඒ වෙනුවට හිතන්න අනේ යාගේ කනේ කලාඳුරු ගුලියක් හිර වෙලා ඇති. ඒක නිසා වෙන්නේ නැති මගේ කියපු එක ඇහුන් නැත්තේ කියලා පොඩ්ඩක් හිතන්න. තමුන් කේන්ද්‍ර කරලා හිතන්න යන්න එපා කියලා සඳහන් කරනවා. අනේ ඒකේ තියෙන ලොකු අර්ථයක්. කෙනෙක් අපි කියපු දෙයක් ඇහුන් නැහැ වගේ ඉන්නවනම්, කෙනෙක් අපි යවපු මැසේජ් එකට රිප්ලයි එවල නැත්තම් ඔන්න ඉදී බැල්මකින් බලන්න මේ මිනිස්යාගේ මොකක් හරි අසනීපයක් ඇදලා මැරිලාද දන්නේ, ස්පිරිතාලේ අරන් ගිහිල්ලාද දන්නේ, එහෙම නැත්තම් කලාඳුරු ගුලියක් ඉලි වෙලාද දන්නේ කනේ කියලා හිතුවාම අන්න අර තමුන් කේන්ද්‍ර කරගෙන හිතන හිතවිල්ල පොඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක් හිතා ඉන්නවා මේ ලෝකෙ කැරගෙන්නේ ඒගොල්ලෝ වටේ කියලා. නැවත නැවත හිතනවා, කල්පනා කරනවා මේ කට්ටිය ඔක්කොම මගේ කකුලෙන් අදිනවා. මේ කියන වචන ඔක්කොම මට ඇනින්න තමයි කියන්නේ. මේ කියන මේ බණින බැනුන් ටික ඔක්කොම මටම තමයි කියන්නේ කියලා හිතනවා, කල්පනා කරනවා. එහෙම හිතලා කල්පනා කරලා ඊට පස්සේ කියලාත් දෙනවා, අයියෝ බාන්නකෝ බණේදි මට බැන්නනේ, බලන්න එහෙම හර නැහැනේ සෞත් වැඩි මේ අහිංසක මට ඔහොම බයින එක කියලා. එතකොට මං අහනවා ඉතින් බැන්නයි කියලා හිතෙනවා නම් ඉතින් කමක් නැහැ, ඔයා තොප්පි හරිනම් දාගන්න කමක් නැහැ. ඉතින් හරියන තොප්පිය හම්බ වෙන්නේ කලාතුරකින්, ඉතින් දාගෙන බලන්න හරිනම් බාර ගන්න කියලා කියනවා. මේ අදාළවත් නැති දෙයක් සමහර වෙලාවට කොහේ හරි යන අහක යන තොප්පියක් ඇදලා දාගෙන අර තොප්පි වෙලෙන් දෙක් දවසක් පි ගොඩක් කරේ තියන් වගේ තමයි ඉතින්. ඉතින් අර පොඩ්ඩක් නිඳ යනකන් ඉඳලා තොප්පි ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා ඔළුවේ දාගෙන කඩේට ගන්න. කමක් නැහැ ඉතින් වෙන වැඩකුත් නැත්තම් කමක් නැහැ. නමුත් නැවත නැවත හිතන්න කල්පනා කරන්න පුළුවන්. හැම මේ කනේ මොනවා හරි ඉර වෙලාද දන්නේ. අර විදියට මුලා වූ බිලියන ගානෙන් එක්කෙනෙක් වෙලාද දන්නේ, ඇහුනේ නැද්ද දැක්කේ නැද්ද දන්නේ කියලා පොඩ්ඩක් හිතුවාම හරි. මොකද ඔය කියන තරම් අවදි නෑ මිනිස්සු. ඒගොල්ලෝ ඉන්නේ බොහෝ වෙලාවට අන්න මුලා වූ හිතකින්. ඒකයි කියන්නේ බිලියන ගානක් මේ මොහොතේ අන්න එහෙම කල් ගත කරන වටපිටාව. එතකොට ඇයි අපි මේ හැම දෙයකටම වෙහෙසක් ගන්නෙ? ඒ වෙනුවට හිතුවම හරි ආහෙන්න නැතුව ඇති, දකින්න නැතුව ඇති. ස්ථිර වුණත් කමක් නෑ, අපි තුන් හොඳටම ස්ථිරයි, මේක මටම කරා කියලා කමක් නෑ. ඒත් හිතන්න ඇහෙන්න නැතුව ඇති, දකින්න නැතුව ඇති කියලා හිතලා මග ඇරලා ලිස්සලා ගියාම හරි. නැත්තම් වයිකින් එක විසඳන්න ගියොත් හැම තැනම පහර පහර එනවා, මිසක් කවදාවත් අවසන් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අර මගම රිරි පාග පාග තමයි, රීගෙන රීගෙන ගාගෙන ගාගෙන ඉතින් දවස ගෙවනවා. මේ වෙනුවට ඔය කොහේ හරි පාරවල රෙන්න යන්න එපා. ඒ වෙනුවට ඔය කොහේ හරි කැලේකට රිංගලා, වැසිකිළියකට රිංගලා රීලා හොදගෙන එතනම ආහාර කරලා ආවනම් හරිම පහසුයි. වටපිටාවේ කට්ටියටත් පහසුයි, තමුන්ටත් පහසුයි. නැත්තම් ගන්ධස්සාරණේ අප්පා මග දිගට ගඳයි, වටපිටාවත් ගඳයි, අතපයත් ගඳයි, ඇඳුනුත් ගඳයි. ඒ වගේ අවස්ථාවල් මග අරගන්න හැකියාවක් මේ හිතට තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට අන්න මේ තැනැත්තට හොඳට මතකයක් තියෙනවා. අතීතයේ වෙච්ච දේවල් වල ඉඳලා පොඩි පොඩි දේ ඉඳලා හොඳට මතකයි. කියපු කරපු දේවල් හොඳට මතකයි, වටපිටාවේ කියපු කරපු දේවල් හොඳට මතකයි. ඒ විදිහේ යොමු කළ බැලුවොත, සිත යොමු කළ බැලුවොත් අවධානයට ගන්න පුළුවන් හොඳ මතකයක් මේ තැනත්තර තියෙනවා. මොකද ඒ දෙන වැඩේ හොඳ සිහියෙන් කල්පනාවෙන් තමයි යෙදිලා තියෙන්නේ. එතකොට ඒක මතක හිටින එක අහන්න දෙයක් නෙමෙයිනේ. හොඳට අවදිව තමයි ඉඳලා තියෙන්නේ. එතකොට ඒක මතක හිටින එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් ඔය වගේ වල්ලගෙන තමයි සමහර වෙලාවට ඔන්න පොඩි දරුවෝ හැම සතිපාසල් වලට එවනවා. මේ ශිෂ්‍යත්වයට මාස දෙකයි මෙන්න ළමයි 50ක්ද 100ක් විතර අරන් ඇවිල්ලා ওই කොවිඩ් වලට කලින්. අර ශිෂ්‍යත්වයට මාස දෙකයි. මේ මොකද මං ඇහුවා ඉතින් පටන් ගන්නකොට මං ඇහුවා මොකද මේ අම්මලා මේ හරි ටීචර්ලා හරි කිව්වද විභාගය පාස් කරලා දෙනවා කියලා. මෙහාම කිව්වානේ ස්වාමීන් වහන්සේ පොඩියම ටික කියන කිව්වානේ විභාගේ ලකුණු වැඩි වෙන්න තමයි මේක යන්නේ කියලා කිව්වානේ. අන්න ඉතින් ඒගොල්ලන්ගේ මල ධාතුවේ තරම තමයි. කමක් නැහැ ඉතින් එහෙම හරි අරගෙන ආවනේ. ඒක ලොකු දෙයක් නේ. ඉතින් පොඩ්ඩක් ඇතන ලකුණක් දැ වැඩි වෙන්නත් ඉඩ තියෙනවා මාස දෙකෙන්. ඉතින් ඕක තමයි වැඩි. නමුත් අන්න දිගට දිගට පුරුදු කරන කෙනෙක්ට හොඳට මතකේ පිහිටනවා. හොඳට පෙර අතීතයේ ගොඩ කාලයකට කලින් කරපු දේවලුත් හොඳට නැවත සිහි කරන්න පුළුවන්. ඊට පස්සේ අවසාන දසවෙනි ආනිසංස විදිහට කියනවා මොකද්ද? ආශ්‍රවයන් ක්ෂය කළා රහත් වෙනවා. මේ දුක අවසන් කරනවා, කෙලවර කරනවා කියලා ඔන්න ඔය විදිහට ආනිසංස විවිධ ආකාරයෙන් පෙන්වලා දෙනවා. තර්මේ නැවත නැවත පුරුදු කිරීමක් ගැන තමයි කියන්නේ. නැවත නැවත හුරු කිරීමක් ගැන තමයි කියන්නේ. නැවත නැවත ලංකර ගැනීමක් තමයි ගැන තමයි මේ කියන්නේ. ඒතර මේ ඕනම දෙයක් පුරුදු කරන්න ඕනේ ඊබේ එන ගානට. සිහිය නම් සිහිය පුරුදු කරන්න ඕනේ අනේ ඊබේ සිහිය පිහිට වෙන ගානට. සීලය නම් සීලය පුරුදු කරන්න ඕනේ ඊබේ සිල් රකින්න ගානට. අනේ ඒක තමයි අන්න උත්කෘෂ්ඨ සීලයක්, උත්කෘෂ්ඨ සිහිය කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් අර ආයාසයෙන් දරන එක තමයි, ආයාසයෙන් කරන එක තමයි අපි හිතන්නේ වටිනවා කියලා. නමුත් ඒක නෙමෙයි ක්‍රමී. ආයාසයෙන් කරන එක හරිම કૃතිමයි. ඒ වෙනුවට දීර්ඝ කාලයක් සිල් රැකපු කෙනෙක්ට ඉබේ තමයි සිහිය පිහිටවන්නේ. එයාට සීලේ කඩන්න හිතන්න කල්පනා කරන්න ඕනේ. කඩන්න ආයාසයක් ගන්න ඕනේ. බොරුවක් කියන්න ස්වභාවික ෆ්ලෝ එකේ දෙන්නේ නැහැ. ඒ වෙනුවට බොරුවක් කියන්න ආයාස කරන්න ඕනේ. ඔන්න ඔය දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. සමහරු ඉන්නවා කුණු ආරප කියවෙනවා නිකන් අර අම්මා තාත්තා කියන ගානට වැඩිය ලේසියෙන් කුණු ආරප කියවෙනවා. හොඳ වචනයක් පාවිච්චි කරන්න ගන්න ඕනේ පුදුම ආයාසයක්. බොරු කියවෙනවා නිකන් අර කෑව බිව්වා කියන ගානට බොරු කියවෙනවා. ඇත්ත වචනයක් කියන්න ගන්න ඕනේ පුදුම ආයාසයක්. ඉතින් ඔය අපාය ගාමි හිතක් ගැන තමයි ඔය කියන්නේ. දිව්‍ය ලෝකේ පැත්ත දිහා බලන්නේවත් නැහැ, සුරුස් ගාලා අපායට යන. ඔය ස්වභාවිකව බොහොම කාලයක් දිස අමාරුවෙන් ගොඩනගාගත්ත ශිල්ප තමයි ඔවා. ඒ වෙනුවට කෙනෙක්ට මේක හදන්න පුළුවන්ද? අන්න කුණුහරපයක් කියන්න ආයාස කරන්න ඕනේ. බොරුවක් කියන්න ආයාස කරන්න ඕනේ. මොකද එයාගේ ස්වභාවික ෆ්ලෝ එකේදී ඒක එන්නේ නැහැ. ෆ්ලෝ එකේදී එන්නේ ඇත්ත තමයි, ෆ්ලෝ එකේදී එන්නේ හොඳ වචන තමයි, කේලමක් කියන්න ආයස කරන්න ඕනේ. ෆ්ලෝ එකේදී එන්නේ කේලම් නොකියන ස්වභාවයක් තමයි. අන්න ඒ වෙනස ගැන මේ කියන්නේ, ඒ හැකියාව ගැන මේ කියන්නේ. ඒ නැවත නැවත පුරුදු කිරීමෙන් ලබන්න පුළුවන් දෙයක්. මේ තැනටතර බොරුවක් කියනවා නම් පොඩ්ඩක් ඇවිල්ලා මේක අර ගියර් ක්ලච් බ්‍රේක් වෙන ගතියක් තියෙනවා. ගියර් එක පොඩ්ඩක් හිටින ගතියක් තියෙනවා. ඔහේ ආපු වේගෙම යන්නේ නැහැ. අන්න එතෙන්දී සමහර විට බොරුවක් කිව්වත් අන්න පොඩ්ඩක් බ්‍රේක් වෙලා තමයි කියන්නේ, දැනගෙන තමයි කියන්නේ. එතකොට අන්න නොදැන කියවෙන ඉබේ කියවෙන බොරුවට වැඩිය එතන පොඩි වෙනසක් තියෙනවා. ওই දෙක අතර වෙනසක් තියෙනවා. අන්න ඒ වෙනස හඳුනා ගන්න උත්සාහයක් අරගෙන බලන්න. නොදැන අර විදිහට ඉබේ කියවෙන එක ඒක වැඩි ආයස කරේ නැති හින්දා එතන පාප කර්මයක් අඩුයි කියලා කෙනෙක් හිතනවා සමහර වෙලාවට. නෑ, එතන තමයි නැවත නැවත පුරුදු කිරීමේ ආනිසංසය තියෙන්නේ. අර විදිහට ආයාස කරලා කියන කෙනෙක්, දැනගෙන කියන කෙනෙක් සමහර විට ඊට වැඩිය අඩු වෙහසක් තමයි රැස් කරගන්නේ. මොකද එයා දන්නවා අර හිත අච්චරම මුලා වෙලා නැහැ. නැහැ, ස්වභාවික එන ෆ්ලෝ එකේ එන තත්ත්වය ගැන හිතලා බලන්න. මට ෆ්ලෝ එකේ එන්නේ මොන මොන වගේ දේවල්ද? අන්න ඒ දේවල් නැවත නැවත පුරුදු කරලා තියෙනවා. කඩන්නෙත් ඉතින් ওই ක්‍රමයටම තමයි. නොකිය ඉඳීමෙන්, වෙනස් කිරීමෙන්, සිහිය පිටුවා ගැනීමෙන් ටික 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 සත්‍ය වචන කියලා පුරුදු කරලා බලනවා. අන්න බොරුවක් කියන්න ආයාස වෙන දවසක් එනවාද? හීනෙනුත් පව් කරන්න බය වෙන දවසක් එනවාද? හීනෙනුත් ශික්ෂා පදවලට බය වෙන දවසක් එනවද කියලා කල්පනා කරලා බලන්න පුළුවන්. හීනෙනුත් සිහිය පිහිට වෙන දවසක් එනවද කියලා කල්පනා කරලා බලන්න පුළුවන්. අන්න ඒක තමයි වැඩි නැවත නැවත කරන ලද ප්‍රතිපදාවක ආනිසංස. ඒ තැනත්ත කොතන මලත් කොයි විදිහට මලත් තන්න බය වෙන දෙයක් නැහැ. මොකද හේතුව අන්න ඉහළට යන හිතක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඔක හඳුන්වන්නේ. ඉහළට යන හිතක්. අනේ සීලේදී හීනේදී පිහිටපු සිහිය. හීනේදී තියෙන සිහිය පිළිබඳ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. හීනේදී තියෙන සීලේ පිළිබඳ කල්පනා කරලා බලන්න පුළුවන්. අන්න ඒක තමයි ওই හිතේ නියම ප්‍රකෘති ස්වභාවය. ඒ ප්‍රකෘති ස්වභාවය අපිට වෙනස් කරන්න පුළුවනි. අවදිව ඉන්න වෙලාවේ නැවත නැවත ඒකට යම් කිසි දියක ඉන්ධන ලබා දීම තුලින්, ඒකට ගමනක් පෙන්වීම තුලින්, ඒකට ආදර්ශයක් පෙන්වීම තුලින් අනේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. එතකොට හිනේදී තියෙන සભ્યත්වය තමයි නියම සભ્યත්වය, ඔය හිතේ තියෙන නියම ආකාරය. ඒකට කෙනෙක් ගන්න හිනේදී සතෙක් මරලා අයියෝ සතෙක් මැරුවානේ කියලා හිනේදීම කම්පා වෙනවනම්, හිනේදී කාමේ වරදව හැසිරිලා අයියෝ හීනෙදි කාමේ වරදලා හැසිරුණානි කියලා කම්පාවක් ඇති වෙනවා නම් අන්න ඒක බොහොම වටිනා සලකුණක්. සමහර වෙලාවට දැන් ඔය පැවිද්දොන්ට තියෙන අමුතු විදිය ශික්ෂාපද තියෙන එකක් තියෙනවා. මොකද්ද? වෙන කෙනෙක් දීපු ආහාරයක් අතට පිළිගන්නේ නැතුව ගන්න බෑ. අතට පිළිගන්නන්න ඕනි, ගෙනහලා දෙන්න ඕනි. මේක ඔබ වහන්සේ වලඳන්න කියලා අතකින් ගෙනහලා පූජා කරන්න ඕනේ. ඉතින් ওই සමහර වෙලාවට ඉන්න දකින්න දැන් අන පරණ පුරුදු විදියට කෑම මේසෙක වාඩි වෙලා ඉන්නවා. හොඳ බුෆේ එකක වාඩි වෙලා ඉන්නවා. හොඳ හෝටල් එකක වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳලා ඉතින් ආහාර ඔය මොන මොන ආහාර ටිකක් කැමති කියලා හිතුණු ටිකක් කාලා ඉවර වුණාට පස්සේ කල්පනා කරනවා, අයියෝ මේක පිළිගන්නේවත් නැහැ නේ මොකෙක්වත්. දැන් ඉතින් අර බඩට ගියපු ආහාර ආපහු අමාරන්නේ. දැන් ඉතින් ආපත දේශනා කරන අයියෝ හීනෙන් බලනවා. හීනෙන් බලනවා. ඉතින් බලන්නකො බුදුරජාණන් වහන්සේ උනත් අපිට කරලා තියෙන ආපදාවක් කොච්චරද කියලා. හීනෙන් අන් මුකුත් කන දෙන්නේ නැහැ. හීනෙන් අන් මුකුත් නිකන් අර කැමති කෑම මේසෙක ඉඳගෙන ආහාරයක් ගන්න හැකියාවක් නැත. ඒ විදිහේ අවස්ථාවක් ලබා දීලා නැත. මොකද මේ ජීවිතේ පමණකට භයානකයි. ඒ පමණකට අවිනිශ්චිත තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් වැඩි වැඩියෙන් උත්සාහවත් වෙන තරමට වැඩි වැඩියෙන් හොඳයි. මොකද අපිට කවුරුත් ගැරන්ටියක් දීලා නැහැ. තව මෙච්චර කාලයක් ඔය හුස්ම අපිත් එක්ක ඉන්නවා කියලා. තව මෙච්චර කාලයක් මේ ජීවිතේ රඳාපවතිනවා කියලා ගැරන්ටියක් දීලා නැහැ. එහෙම නැත්තම් ඇත්තරම අන අවුරුදු 10 40ක් ඉන්නවා තව හරියටම කියලා කිව්වනම් අන්න එහෙනම් 10ක් මේක කරනවා තව 10ක් මේක කරනවා තව 10ක් මේක කරනවා කියලා හොඳ ප්ලෑන් එකක් හදාගන්න තිබුණා. නමුත් එහෙම ස්වභාවයක් නැත. එහෙම ස්වභාවයක් නැත. ඔය බය වෙන දේවල් වලිනුත් නෙමෙයි අන්තිමට මැරිලා තියෙන්නේ. ඒ වෙනුවට වෙන වෙන දේවල් වලින් තමයි මැරිලා තියෙන්නේ. ඔය මැරෙන කට්ටිය බලන්න ඒගොල්ලෝ කොහොමද මැරිලා තියෙන්නේ? හිතපුවත් නැති දේවල් වලින් තමයි මැරිලා තියෙන්නේ. හිතපුවත් නැති අවස්ථා වල තමයි මැරිලා තියෙන්නේ. හිතපුවත් නැති ක්‍රම වලට තමයි මැරිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවිනිශ්චිත ලෝකෙක අන්න අරහෙම ආහාරයකටවත් පොඩ්ඩක් විවේකයක් මුලාව හිතක් හදාගන්න බැරි තරම්. ඒක නිසාම අන්න කළ කළන දේ යෙදෙන යෙදෙන වැඩේ සිහියෙන් කරන්න උනන්දුවක් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථා පනවලා තියෙනවා. අන්න හීනෙනුත් වෙන පැවිද්දක් ගැන තමයි මේ කතා කරන්නේ. සිවුරක් පෙරෙව්වත් කුටියකට එළඹුණත් ආහාරයක් ගත්තත් ගිලම්පසක් ගත්තත් කොයි දේ කරත් අන්න යම් කිසි විදියක වැටක් බැඳලා තියෙනවා. යම් කිසි විදියක සිහි එළවීමක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සිහි එළවීමකින් අන්න අන්තිමට ගිහිල්ලා හීනෙන්වත් බුෆේ එකක වාඩි වෙලා හීනෙන්වත් හොඳට මොනහරි ආහාරයට ගත්තත් මොකද වෙන්නේ? ටික වෙලාවකින් ඇවිල්ලා අන්න මොකෙක් හරි එකෙක් වචනයක් දානවා. අයියෝ දැන් පිළිගන්නලා නැහැනේ ওই කෑම ටික. පිළිගන්නලා නැතුව දැන් ওই කෑවනේ කියලා. අන්න ඉතින් ඒ තියෙන ජොලියවත් කඩා කප්පල් කරනවා. නැත්තම් හීනෙන් ගිහිල්ලා ඔන්න කාන්තාවක් අල්ලනවා. මොකද වෙන්නේ? අන්න කල්පනාර දැන් ඉතින් සංගාති ශේෂය. දැන් ඉතින් හාමුදුරුවෝ 20ක් ඉස්සරහා ගිහිල්ලා කියන්න ඕනේ මං මෙහෙම වැඩක් කරා. මේකෙන් මාව මුදවලා දෙන්න. මං මේ විදිහේ වැරදි අදහසකින් වැරදි ක්‍රියාවක් කළා කියලා 20ක් ඉදිරියේ ගිහිල්ලා පාපොච්චාරණය කරලා අන්න ඒ 20ෙන් ආශිර්වාද අරගෙන නිදහස් වෙන්න පුළුවනි කියලා පනවලා තියෙනවා. ඉතින් ඕක කල්පනා කරක අයියෝ කිය කිය අඬන ඉන්නකොට යන්තම් ඇහැරෙනවා. ඇහැරලා කල්පනා කරනවා මේ හීනෙන් 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 නම් ප්‍රශ්නයක් නැහැ. යන්තම් හුස්මක් වැඩෙනවා. ඉතින් ওই විදිහේ ජීවිතයක් තමයි ඔය ඉතුරු වෙලා තියෙන්නේ. ওই විදිහේ සිවුරක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ওই විදිහේ පැවිද්දක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අර ස්වභාවික ගමන තමයි මේ කඩන්නේ. ස්වභාවික ගමන කඩලා කඩලා අන්න අර විදිහට ඉබේ පිහිටපු සීලයක් ඉබේ පිහිටපු සිහියක් බවට පත් කරන්න තමයි මේ උත්සාහය. සමහර කෙනෙක් ඇවිල්ලා අහනවානේ ඇයි මෙච්චර මේ මිරිකල අල්ලලා තියෙන්නේ කියලා අහනවා. ඊට වැඩිය අතරමැද මැදුම් ප්‍රතිපදාවක් ඔබ වහන්සේට හොයාගන්න බැරි වුණාද කියලා අහනවා. එහෙමම අහනවා. මැදුම් ප්‍රතිපදාවක්. අර විදිහට කනබන ජීවිතයකුත් නෙමෙයි මේ විදිහට පැවිදි ජීවිතයකුත් නෙමෙයි. ඒතර අතරමැදි ප්‍රතිපදාවක් හොයාගන්න බැරි වුණාද කියලා අහනවා. ඉතින් ඒ කට්ටියට කියන්න තියෙන හොඳ උත්තරයක් තමයි මේක. මේ අවිනිශ්චිත භාවය දන්නේ නැහැ. ඒක නිසා හැකි පමණින් තමුන්ට හැකි පමණින් උත්සාහ කරන්න පුළුවනි. එක එක්කෙනාගේ මැදුම් ප්‍රතිපදා වෙනස් වෙන්න පුළුවන්. තමුන්ට ශක්ති ප්‍රමාණෙන් කරන්න කියලා අපි කියන්නේ. හැමෝටම පැවිදි වෙන්නත් එපා කියලා අපි කියන්නේ. මොකද නැහනේ හදිස්සියට ග්‍රීන් ටී ටිකක්වත් එවන්න කවුරු හරි ඉන්න එපා. නැත්තම් බෑනේ මේක කරන්න. නැත්තම් ඊට පස්සේ හැමෝම පැවිදි වුණාට පස්සේ කේස් එකක් එනවා. ඒකින්ද එක එක්කෙනාගේ තමුන්ගේ මට්ටම් තම් මැට්ටම් කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ සුදුසු ස්ථානයක කටයුතු කරන්න. හැකි උපරිමෙන් කරන්න හැබැයි. හැකියාව තියාගෙන අතරමැද නවත්තන්නත් එපා. මේ සොසයිටි එකේ ඉන්න සාමාන්‍ය දක්ෂයෝ කියලා අපි හඳුන්වන්නේ. මේක අධ්‍යාපනයෙන්ම අයින දෙයක් නෙමෙයි. ඒ වෙනුවට විවිධ ශාස්ත්‍රවල පොළක උනත් ඉන්න මිනිස්සුෙ දෙන්නෙක් හොඳට දක්ෂව මේ වැඩේ කරන්න පුළුවන්. හොඳ හැකියාවක් තියෙන. ඕනම දැනගේ එහෙම මිනිස්සෙක් දෙන්නෙක් ඉන්න. අන්නේ ක්‍රීම් එක තමයි එන්න ඕනේ. මේ වගේ වැඩකට, උපරිම වැඩකට, උපරිමෙන් පරීක්ෂා වෙන දෙයකට. ඉතින් ඒ වගේ දක්ෂයන්ට කරන ආරාධනාවක් අන්න උපරිමෙන් කරන්න. බ්‍රහ්මචාරිය හැසිරෙන්න ඕනේ මේ සොසයිටි එකේ ක්‍රීම් එක. ක්‍රීම් එක හැදිරුණාම අන්න එතකොට වටපිටාවේ ඉන්න පිරිසටත් පහසුවක් මතුවලා එනවා. එහෙම නැතුව පිස්සු පියාටොන්ට තැනක් නෙමෙයි මේක. පිස්සු හැදෙනවා. තවත් දෙක තුන යනකොට පිස්සු හැදෙනවා. ඊට පස්සේ ඉතින් ඉස්පිරිතාල බෙත් තමයි ඉතින්. වැඩි යන්නේ ඔය පාල රිට්‍රීට් එකේ තන්න පිස්සු එක්කෙනෙක්. මම පිස්සු කතාව කියලා පටන් ගත්තේ ඒක හින්දාද මන් දන්නේ. පිස්සු ආදින ෆැක්ටරියක්ද දන්නේ නැහැ කියලා කට්ටිය ආනවා කියලා. ඉතින් ඒ කොහොම හරි අවුල්. ඉතින් දුරල තැනින් කඩලා යනවා. අනුකම්පා කළ යුතුයි. මොකද හේතුව? අනේ ඒගොල්ලන්ට අමාරුයි මේ වගේ උපරිමෙන් දෙයක් කරන්න. ඒගොල්ලන්ට අමාරුයි උත්‍ෘෂ්ඨ ප්‍රතිපදාවක් අල්ලන්න. අන්න දුරල තැනින් කඩලා යනවා. ඔය ඉතින් කර්ම රෝග. ඔය ජීවිත කාලයට සුව වෙන ඒවා නෙමෙයි. ජීවිත කාලයකට ගලවන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් මේ උපයපෙයිල්ල ගැන නිතර නිතර කල්පනා කරලා බලන මම කොපමණකට උපයලා තියෙනවද? ඒ ඉපයීම මේ ජීවිතයේ තියුණ සෙයින් එකක්ද නැත්නම් කලින් උපයපෙයිමක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අර විදිහේ වීක් පොයින්ට් එකක් තියුණා නම් කඩල යන එක අහන දෙයක් නෙමෙයි. අර විදිහේ ශරීර ආබාධයක් තියුණා නම් කඩල යන එක අහන දෙයක් නෙමෙයි. මානසික ආබාධ කඩල යන එක අහන දෙයක් නෙමෙයි. ඒතර ඒවා නැත්තුව කෙනෙක් ගැළපිලා එනවා කියන්නේ ඇලපිලා එනවා කියන්නේ. ඒතර කලින් ආත්මේ කරපු රැකපු සීලයකට කලින් ආත්මේ කරපු ප්‍රතිපදාවකට තමයි මල් තියන්න ඕනේ. දෙයෝ සාක්කි. එදා තමයි හරි ගේම ගහලා දෙන්නේ අද නෙමෙයි. එදා තමයි නියම වැඩේ කරලා තියෙන්නේ අද නෙමෙයි කියන අගේ කිරීම හිතට නගා ගන්න පුළුවන්. ওই පොඩි පොඩි දේවල් ඉල්ලලා අඬන කට්ටියටත් නැවත නැවත කල්පනා කරලා බලන්න පුළුවන් මේ ලැබිලා තියෙන අවස්ථාවේ වටිනාකම කොපමණද කියන ප්‍රශ්නේ. නැවත නැවත විමසන්න මේක මම කවදා උපේපු දෙයක්ද? කවදා උපේපු දෙයක්ද? කවදාද මේක උපේලා තියෙන්නේ? කවදා කරපු පැවිද්දක්ද? අර අර අමාරු ටික කවදා කරපු පැවිද්දක්ද? අර අමාරු ටික කවදා රැකපු සීලයක්ද? අර අමාරු ටික කවදා පුහුණු කරපු සිහියක්ද කියලා ප්‍රශ්නේ තියෙනවානේ. මොකද අපිත් ওই පාරේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිවත් ওই විදිහට කඩලා යන්නේ නැති මේ වගේ ඇවිල්ලා මේ වගේ භාවනා කරන්න ගිහිල්ලා මානසිකව අපිවත් ක්‍රැක් වෙන්නේ නැති මේ විදිහට සීල් රකින්න ගිහිල්ලා අපිවත් ඒ විදිහට අහුවෙලා අන්න පාපීක් වෙන්නේ නැති සිහිය පිටවන්න ගිහිල්ලා මොහොතක්වත් සිහිය පිටවන්න බැරුව අපිත් කල්ගත කරන්නේ නැති. ඉතින් ඒ වගේ කල් ගෙවපු කාලයක් පහු කරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ඉපෙීමක් උපයගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එදා කරපු ගහපු ගේමකට තමයි මල් තියන්න ඕනේ. එදා කොච්චර ගේමක් ගහන්නේ නැද්ද? එදා කොච්චර ආයාසයක් දරන්නේ නැද්ද? එදා කොච්චර වෙහසක් දරන්නේ නැද්ද කියන මතක් කිරීම කරගත්තා නම් ওই පොඩි පොඩි ඔලුව කැක්කුම් වලට අඬන්න හේතුවක් නැහැ. හැපි පිල්ස් නැතුව අඬන්න හේතුවක් නැහැ. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක විවේක හිතක් ඇති කරගන්න එපාමනකුත් ඇති. ඒ අදහසත් ඇති. ඒ මතක් කර ගැනීමත් ඇති. ඉතින් ඔන්න ඒ විදිහේ නැවත නැවත පුරුදු කිරීමක් ගැන තමයි කියන්නේ. නැවත නැවත පුරුදු කරන්න ආරාධනයක් ගැන තමයි කියන්නේ. ඒක නිසාමද කොයිද බුදුරජාණන් වහන්සේ කියන හරි නන්දක හෙටත් ගිහිල්ලා ඔය දේශනාව ඒ විදිහටම කරන්න. ඈ තර් මේ එකම දේ තමයි බණ කියනවා කියන්නේ. ඇත්තටම එකම දේ ආපහු ආපහු කියනවා කියන එක තමයි බණ කියනවා කියන එක අර්ථය. ඒක කෙනෙක් කියන බණන්නම් කිව්වා තමයි කිසිම දෙයක් අලුත් දෙයක් කිව්වේ නැහැ. පැයක් කිව්වා පරණ දෙයම තමයි කිව්වේ කියලා. ඉතින් ඒකම තමයි බණ කියනවා කියන්නේ. බණ කියනවා කියන එකේ අර්ථය මේකම තමයි. ඒක නිසා හැබැයි මේ මෙහෙණින් වහන්සේලාගෙන් එහෙම චෝදනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ මෙහෙණින් වහන්සේලා බොහොම කන් දිග අරගෙන අහගෙන ඉඳපු පාටක් තමයි තියෙන්නේ. නැත්තම් ඉතින් මුලින්ම නැගිටලා යනවනේ. අයියෝ මේ නන්ද කාමඳුර අදත් ඇවිල්ලා ඊයේකම කියාගෙන යනවා කියලා නැගිටලා යනවා. එහෙම බැල්මකින් නෙමෙයි බලලා තියෙන්නේ. ඒ වෙනුවට ඊට වැඩිය විවෘත බැල්මකින් බලලා. එහෙම නැත්තම් කොහොමද අර 14 වෙනි දිනේ පිරුන් නැති හඳක් 15 වෙනි දිනේදී පිරෙන්නේ? හොඳට අවධානය දීලා අහලා තියෙනවා. තේරුන් නැටි ටික දෙවනි දවසේ තේරිලා තියෙනවා. ඉතින් ඒකම තමයි බණ කියනවා කියන එක. එකම දේ ආපව ආපව කියනවා. එතකොට අපි හැඟීමක් ගත්තොත් මේ කියපු ටිකනේ ආපව කියන්නේ කියලා. අන්න එතනින්ම අර නොතේරිච්ච කොටසක් තේරෙන තියෙන අවස්ථාව අපි මග හැර ගන්නවා. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක විවෘත මනසකින් ඇහුවොත් අන්න 14 වෙනි දිනේදී නොපිරිච්ච හඳක් 15 වෙනි දිනේදී පිරෙන්න පුළුවන්. එකම බණේ නැවත නැවත ඇසීම තුලින්. ඊළඟට මේ මෙහෙණින් වහන්සේලා ටික යම් කිසි විදියක අර නන්දගහාමඳුරන්ගේ බණේ අහලා ඉවරලා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඇවිල්ලා නිකන් එතනත් මොනවා හරි තව ටිකක් අහගන්නවා වගේ ද දන්නෙත් නැහැ. පොඩක් තියෙනවනේ එහෙම හිතට මදි ගතියක් තියෙනවා කොකුණත් ඒක ඉතින් ස්වභාවිකයි. නිස්සාරණ මාළු 32ක් එක බත් තිබුණට අර ගෙදර සම්බෝලේ බතේ තරම් රහක් නැත. ඒක ස්වභාවිකයි. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ ගාවට ඉල්ලත් පොඩ්ඩක් පැත්ත කරලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හැබැයි ඒ වට ඉඩ දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා හරි එන යන්. හරි. දෙවනි දවසෙත් එහෙමමයි. දෙවනි දවස නම් ඉතින් හරි එහෙනම් යන්න කියලා කියනවා. දැන් නම් ඇත්තටම හඳ පිරිලා. නන්දකගේ වැඩේ හොඳයි. නන්දක දක්ෂයි කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඔය දේ නැවත නැවත පුරුදු කරලා බලන්න මේ සූත්‍ර දේශනාවෙත් අවසානයක් ලං වෙලා තියෙන්නේ. ඉතින් අවසානයේ මතු කරන්නත් එක්ක මම මේ විදිහ කතාවක් කියන්නම්. මොකද්ද මේ නැවත නැවත පුරුදු කිරීමේ ශිල්පයක්ම තමයි මෙතනක් තියෙන්නේ. මොකද්ද සෙන් කතාවක් hina වෙන හාමුදුරු තුන් දෙනෙක් ගැන. එතකොට මේ හාමුදුරු තුන් දෙනාගේ ස්වභාවය මොකද්ද? අන්න යම් කිසි විදියක නන්නාඳුනන ගමකට යනවා. ගිහිල්ලා මේ ගමේ යම් කිසි අපි හිතමු හන්දියක් ටවුන් සෙන්ටර් එක කියන්නේ නගර කේන්ද්‍රය හරි මොකක් හරි ඔය වගේ තැනකට ගිහිල්ලා මොකද මේ ස්වාමීන් වහන්සේලා තුන් දෙනා වාඩි වෙනවා. වාඩිලා මොකද කරන්නේ එක එක්කෙනා දිහා බලාගෙන hina වෙන්න පටන් ගන්නවා. Three laughing monks. හරි hina වෙන්න පටන් ගන්නවා. ඒතකොට වඩපිටාව ඉන්න කට්ටිය බලන මේ මොකක් පිස්සුවද මේක? මේ පිස්සුද කොහෙද මේ ස්වාමීන් වහන්සේලාට කියලා. අන්න ඉතින් මොකද කරන්නේ? ටිකක් නුරුස්සනා බැල්මක් තමයි හෙලන්නේ. නමුත් නැවත නැවත hina වෙනවා, හැකහ ගාලා hina වෙනවා. නවත්තන්න නැතුව hina වෙනවා. ඒතකොට ඔන්න දෙකෙට දෙන්නෙට බලා ඉන්නේ උන් දෙකෙට දෙන්නෙටත් hina යන පටන් ගන්නවා. දැන් බලා ඉන්නේ උන් දෙකෙට දෙන්නෙක් hina වෙනකොට තව 20කට 30කට hina යන පටන් ගන්නවා. අන්තිමට මුළු ගමම hina වෙනකම්ම hina වෙලා hina වෙලා hina වෙලා අර සාමාන්‍ය යාළුවෙක් එක්ක කතා බහ කරනවා hina වනවත්ත ගන්න බැරි ඉන්නේ. අන්න ඒ වගේ එනකොට මේ ආඳුර දෙරු තුන් දෙනා පිටත් වෙලා තව අලුත් ගමකට යනවා. අලුත් ගමකට ගිහිල්ලත් ඒ වැඩේම කරනවා. එතන වෙන බණක් කියන්නේ නැහැ. ඕක තමයි කියන බණේ. ඉතින් අන්න මුළු චීනේ පුරාවටම හොඳම බණේ කියන ආඳුරු තුන් දෙනා විදිහට ප්‍රසිද්ධ වුණේ මේ ස්වාමීන් වහන්සේලා තුන් දෙනා තමයි. ඉතියෝක ගැන කරපු යම් කිසි විදියක සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් සඳහන් වෙනවා. මොකද්ද? YouTube වීඩියෝස් එහෙම තියෙනවා බලන්න පුළුවන්. කෝච්චි එකට නගිනවා. කෝච්චි එකට නගිනවා එක තැනත් එක් ටැබ් එකකුත් අරගෙන. ඊට පස්සේ මේ තැනත්තා ගිහිල්ලා කණුවකට හේත් වෙලා අර බොහොම සෙනග ගැවසිච්ච කෝච්චියේ අන්න එකපාරට අර ටැබ් එකේ තියෙන මොකක් හරි බලාගෙන හැක හැක ගාලා hina වෙන පටන් ගන්නවා. එතකොට ඔන්න වටපිටාවෙන් අමුතු විදිහේ නුරුස්සනා බැල්මක් ඉදිරිපත් වෙනවා. අර පොත්වල ගිලිලා ඉන්න කට්ටිය, හෙඩ්ෆෝන් වල ගිලිලා ඉන්න කට්ටිය, හිතේ ගිලිලා ඉන්න කට්ටිය පොඩ්ඩක් අවදි වෙලා මේ මිනිස්සයා දිහා නිකන් නුරුස්සනා බැල්මක් හෙලනවා. නමුත් නවතින්නේ නැහැ. ඊළඟ මොකද කරන්නේ? ආ තව හයියෙන් hina වෙනවා. හැක හැක ගාලා hina වෙනවා. එක එක විදිහට hina වෙනවා. hina වෙන කට hina වෙනකොට වටේ ඉන්න දෙතුන් දෙනෙක්ට මේක බලා ඉන්න බෑ. අන්න උනුත් hina වෙන පටන් ගන්නවා. අර හිර කරගෙන ඉඳපු කට්ටියටත් එකපාරට hina එළියට පයින්නවා. ඔහොම ඔහොම ගිහලා අන්තිමට මුළු කෝච්චි පෙට්ටියම හැක හැක ගාලා hina වෙන තත්ත්වයකට එනවා. ඉතින් ඒ වගේ hina වක් නැවත නැවත පුරුදු කරලා බලන්න අන්න මරණය ආවත් hina වෙලා මුණ දෙන්න පුළුවන්. අර අන්දරේ වගේ පොඩ්ඩක් නිකන් මලත් කමක් නැහැ hina වෙලා. රජතුමා ඇවිල්ලාගෙන අයියෝ අන්දරේ මැරිලත් මාව හිනස්සනවා. ඒ විදිහේ විවේකයක් හිතට ගල්පලා එනවා. චෙන්නේ විදිහේ hinaවක් විනාඩි 10ක් විතර වෙලා බැලුවනම් අන්න මොකද වෙන්නේ? අන්න 아무ත විදිහක විවේකයක් පහසුවක් හිතට ලං වෙලා එනවා. නැවත නැවත ඒ විදිහට ආයාසෙන් මුත් hina වෙන කෙනෙක් ඒක පුරුද්දක්. ඒක ස්වභාවික වෙන දෙයක්. බවට පත් කර ගන්නවා. ඉතින් එතනත්ට අන්න මොන වචන ප්‍රකාශ නොකරත් මොන බණේ ඇහුවේ නැතත් තමුන්ගේ ජීවිතේ විවේකයෙන් පහසෙන් ගත කරන්න එපාමනකුත් ඇති. ඒ විදිහ ආරාධනාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ලබන සතියේ අලුත් දිහාවකට නැවුම් දිහාවකට ගමන් කරන්න පුළුවන් වේද කියලා. එකම බණේ නැතුව වෙනස් බණක් කියවන්න පුළුවන් වේද කියලා. ඉතින් අද දින මේ ධර්ම දේශනාවත් අපි ප්‍රාර්ථනා කරමු මේ විදිහ නැවත නැවත පුහුණු වීමක් සඳහා ස්වභාවිකව එන සිහියක් සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු
සාදු සාදු.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපගෙන අනුකම්පාවෙන් පවත්වාගෙන මේ ධර්ම දේශනා වැඩසටහනේ අද දින පැවැත්වූ ඉතා කාලෝචිත ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නමත ගෞරවනීය කෘතඥතාවයි මේ අවස්ථාවේ මම පුද කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
එහෙමනම් නැතවතාවක් සාදු සාදු සාදු. සුරංගනී, ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඔබ ඔයාට අමියුට් කරලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී හරි භාවනාවේදී හරි කිසි දෙයක් දිහා බලන් ඉන්නකොට අපිට කියන්නේ ඒකට ඇලීමක් හා ගැටීමක් නැතුව ඉන්න කියලානේ. එතකොට ඇලීමක් වෙනවා නම් ඇත්තෙන්ම අපි ඒ ඇලීමත් එක්ක තමයි අපි යම් කිසි දෙයක් දැක්කහම කරන්න යන්නේ. ගැටීමක් වුණහම තමයි අපි ඒ දේ නවත්තන්නේ. මට දැනුනේ අපි එහෙම නැතුව කරන දේ තමයි පුරුද්දට කරන දේ කියලා. නිකන් අපි නිකන් නොදැනුවත්වම පුරුද්දට වගේම කරගෙන කරගෙන යන දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තමයි මට ඇලීමක්වත් නැති ගැටීමක්වත් නැතුව කරන්නේ කියලා මට දැනලා තිබුණේ. මට මං හරිද කියන්න දන්නේ නැහැ. මට ඇහුණු හැටියට ඔබ වහන්සේ කිව්වා පුරුද්දට කරන දෙයකට වඩා අපි ඒ දේ දැන දැන කරනවා නම් ඒකෙදි කෙලෙස් අඩුයි කියලා වගේ. එතකොට එතන පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මම වැරදි වෙන්න පුළුවන්.
හොඳයි. එතකොට මේ මිතමක දැන් ඔය ඇලීම් ගැටීම් පුරුද්දට එන ඒවා සංසාර ගමන තමයි. එතකොට ඒවෙන් හිත මෑත් කරන පුරුද්දක් අපි ඇති කරනවා. ඒක ආයාස කරයි මුලදී. ටික ටික සිහිය පිටවගෙන ඒ හිත මෑත් කරගන්න උත්සාහ කරනවා. නමුත් ඔය කියන වෙනස අනිත් පැත්තටත් මතුවලා එනවා කියන එක තමයි මම කියන්න උත්සාහ කරේ. දැන් අර ඇලීම් ගැටීම් වලට පුරුද්දක් තියෙනවා. සංසාරේ ගොතන්න පුරුද්දක් තියෙනවා. එතකොට ඒ පුරුද්දම ඇහෙනවද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඔව්, ඒ පුරුද්දම අනිත් පැත්තට හරවන්න පුළුවන්. සංසාරේ ලිහන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඒක මුලදී ආයාස කරයි. මුලින් ආයාස කරලා 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 නැවත ස්වභාවික වෙනකම් කරන්න ඕනි කියන එක තමයි මේ කියන්නේ. සිහියත් මුලින් ආයාස කරයි. සිහිය කළා 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 සිහිය ස්වභාවිකව පිහිටි සිහියක් බවට පත් කරන්න ඕනි. එතකොට කොයිම දෙයක හරි ස්වභාවිකව යනවා නම් ඒකේ ප්‍රබලතාවය වැඩි. එතකොට පව වුණත් ස්වභාවිකව යනවා නම් ආයාස කර නැත්තම් ප්‍රබලතාවය වැඩි. ආයාසයක් කළා නම් පවක් කරන්න තියෙන ඒකේ ප්‍රබලතාවය අඩුයි. සිහිය වුණත් ආයාස කර සිහියට වැඩිය ස්වභාවික සිහිය ප්‍රබලයි. තේරෙනවද දන්නේ මම මේ කියන එක? ප්‍රබලතාවය වැඩි උත්කෘෂ්ඨ සිහියක් උත්කෘෂ්ඨයි හැමදේම. පවේ වුණත් උත්කෘෂ්ඨයි. අන්න ඒ දේ ස්වභාවික වෙනවනම්. එතකොට ස්වභාවිකව ඔය හැමදාම පාපී ජීවිත ගෙවලා කවුන්ට්ස් නැතුව පව කරන කට්ටිය හිතනවා මේවා මේ නිකන් ඉබේ යන හින්දා මේවා මේ වැඩිය හිතලා කල්පනා කරන්න නැති හින්දා කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. කර්මය වැඩි ප්‍රබල නැහැ කියලා නෑ. ඒකේ අනිත් පැත්ත තියෙන්නේ. ඊට වැඩි භයානකයි. මොකද හේතුව අන්න නැවත නැවත කළා හුරු කළා. ස්වභාවිකවම එන්නේ පාප කර්මය තමයි. පිනක් කරන්න තමයි ආයාස කරන්න ඕනේ ඒගොල්ලන්ට. එතකොට කෙලින්ම අපායේ ගිහිල්ලා තිබ්බා වගේ අය යන දෙයක් නැහැ. ඒක නිසා අන්න ඕනම දෙයක් ස්වභාවිකව යනවා නම් ඒකේ ශක්තිය වැඩි, ප්‍රබලතාවය වැඩි. එතකොට පව වේවා, පින වේවා, කුසලේ වේවා අකුසලේ වේවා ඒකටත් අදාළයි. එතකොට පාප කර්ම වුණත් ඉබේ වෙන තත්ත්වයක් තියෙනවා නම් ඒක භයානකයි. ඒකේ ප්‍රබලතාවය වැඩි. සිහිය වුණත් ඉබේ වෙන තත්ත්වයක් තියෙනවා නම් ඒකේ ප්‍රබලතාවය වැඩි. ඉතින් මේ දෙක අතර වෙනසක් තමයි මේ කියන්නේ. දැන් කෙන්දිරිය වුණත් ඉබේ කෙන්දිරි ගෑවෙන තත්ත්වයට අහම ඒක සෑහෙන පෝෂණය කරපු කෙන්දිරියක්. ඒක නිසා සුරංගනීට පුළුවන් දවසට විනාඩි 30ක් අන්න හිනා වෙන ප්‍රතිකර්මයක් හැමදාම දවස ගානේ විනාඩි 30ක් උදේට විනාඩි 15යි හවසට විනාඩි 15යි අන්න ප්‍රතිකර්මයක්. කෑමට පෙර උදේයි හවසයි දවසට දෙවරක් අන්න විනාඩි 15 15 හොඳට හිනාවුනා නම් අර ත්‍රීලාපින් මංක්ස් වගේ අන්න ඒකේ පොඩි තියන ජොලියක්, ඒකේ පොඩි තියන වෙනසක්. අන්න අපි ප්‍රසා අපි යම් කිසි දෙයක ප්‍රසන්න හිතක්, විවේක මනසක්, අර විදිය වෙහෙස දුරු කරන මනසක් පුරුදු කරනවා. තේදේ නැවත නැවත පුරුදු කළ හුරු කරගත්තොත් අන්න මොකද වෙන්නේ, ඕනම කරදරයක් බාධකයක් අහම කිඳිරි ගානවා වෙනකොට හිනා වෙලා අයියෝ වෙච්ච දෙයක් කියලා ගමනේ යන්න පුළුවන්. දේවිදී උත්සාහයක් දරමු. කොයි දේ වුණත් අන්න නැවත නැවත පුරුදු කිරීම තුළින්, නැවත නැවත ශක්තිමත් කිරීම තුළින්, නැවත නැවත අනුග්‍රහ කිරීම තුළින් ස්වභාවිකව ඉබේ එන විදියට හදන්න පුළුවන්. ඒකම තමයි සංසාරයක් කියන්නේ. පව් කරලා නැවත නැවත අනුග්‍රහ කළා, ගාමනකට නැවත නැවත උදව් කළා, ඉබේ යනවා. ඒක අයහන දෙයක් නෑ. මුකුත් නොකර ඉඳියොත් යන්නේ සංසාරේ තමයි. ගඟට වැටුණාම පහළට ගලන එක අයහන දෙයක් නෙමෙයිනේ. ඒක ස්වභාවිකයි. ඒක ඒ ගලණය හැමදාම තියෙනවා. ඒකෙන් පිටපයින්නවා කියන්නේ මුලින් ආයස කරයි. නමුත් පිටපයින්න Java හදලා හරි වුණාට පස්සේ ඒකත් පෙන්නන්නේ දැන් සෝතාපන්න කියලා කියනවා. ජලපහරට ආවා. ඒතර එයා නිවීම දිහාවට ගමන් කරනවා. එයා ආපහු සංසාරේ දිහාවට නැහැ කියලා එතනත් උදාන වාක්‍යයක් කියනවා. එයායි යන්නේ නිවනට තමයි. එයාට ආයි වෙන කවුරුත් අනුග්‍රහ කරන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒකත් අර ස්වභාවික විදිහට නිවන දිහාවට හදලා. ඉතින් සංසාර ගමන ස්වභාවිකයි. පහළට ගලාගෙන යාම, උඩට ගැලීමත් ස්වභාවික කරන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. මම හිතනවා එහෙම තේරෙයි කියලා.
මේ කියන්නේ අපි පුරුද්දට කරන පින හොඳ දෙයකින් පිනක් සිද්ධ වෙනවා වගේම පුරුද්දට කරන නරක දෙයින් වඩා ලොකු කුසලයක් සිද්ධ වෙනවා කියන එක.
හරියට හරි.
දැන් සාමාන්‍ය වත්තක එළියට බැහැලා ওই ගස් කොළන් එකේ මේව කරනකොට දැන් වල් පැල ටිකක් උගුල්නවා කියනකොටත් මට වෙලාවකට හිතෙනවා මගේ ද්වේෂයේ මේ පැල එක තියෙන නිසා තමයි මම ඒක උගුල්න්නේ කියන්නේ. ඒක එතකොටත් අපිට ඒකෙනුත් කෙලෙසයක් ඇති වෙන්නේ.
මේ කියන්නේ දැන් වල් පැල ඉබේ හිටවනවා, ඒ ගලවෙනවා කියලාද කියන්නේ?
නෑ නෑ, මම ගලවනවා. ගලවනකොට මට හිතෙනවා මට දැන් මම මේක එක්ක ඇති ද්වේෂයක් ඇති වෙලානේ මම මේක ගලවන්නේ කියන එක.
ඔය වෙනකොට පැල වලට ජීවියක් පිළිබඳ කතාවක් නෑ. ඒකෙන් දෙයක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. හොඳට පැල ගලවල වෙන තැනකින් හිටවන්න. දැන් ඒ රාජිකාව තව කරගන්න පුළුවන්. රාජිකා මොකද්ද කැම්පේන් එකක් කරගෙන යනවා පැල හිටවන එකක්. එතකොට ගලවපු
පැල හිටවන්න ගිහින් තමයි මටත් ඔව උනේ සිද්ධ වුනේ.
වෙන තැනකින් ගිහලා හිටවන හරි ඒ ගලවපුටි. එතකොට දේශයෙන් ගලවල මෛත්‍රියෙන් ගිහලා හිටවන්න. එතකොට account එක කොහොමද බැලන්ස් වෙනවා?
එතකොට වල් පැල හිටවල වැඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. වල් පැල නෙලන්න කියලානේ කියන්නේ.
බැලිදී ඔය කරුණ රැස් වෙනවා කියනවා නේකිනුත් ඒකනේ ඉතින් බැරි කරන්නේ
නෑ. මට එහෙම එකක් හිතුණා මන් තුල ඒක ගැන අමනාපයක් ඇති වෙන නිසානේ මං ඒක ගලවන්නේ නැත්තම් ඒක එහෙමම තියෙන්න හරිනවනේ මම.
ඒ වගේ දේවල් ගත්තොත් අමාරුයි මේ වැඩේ කරන්න. ඒකින්ද කිරලා මැනලා අරගන්න ඕනේ. මේ වගේ දෙකින් මේ විදිහට ඉතිවිල්ලක් හදා ගන්න ඕනේද කියලා. ඉතින් හොඳයි නේ වගේ දැන් අර මෝහන මහමඩ තඩි බානවයි කියලා කියන්නේ. මේ වගේ දෙයක් තමයි ඉතින්. දොඩ මුහාමඩ තඩි බෑවට කියලා කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ කමක් නැහැ. වල් පැල ගැලෙව්වයි කියලා අවුලක් නැහැ, ගමක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් දිහාවට ඕක කියන්නේ අර ડિස්ට්‍රක්ටිව් පවර් එක කන්ස්ට්‍රක්ටිව් දිහාවකට යොමු කරනවා කියලා. වල් පැල ටිකක් නැති වෙලා යනවා. ඊට පස්සේ මේ අර ප්‍රශ්නේ විසඳිලා යනවා. ඒ විදිහ දෙයක් තමයි.
එහමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින්තෙරුවන් සරණයි.
එහෙමයි මම රජිකා කරන මේ කැම්පේන් එකෙත් ලීෆ්ලට් එක මම මේ චැට් එකට දැම්මා. කැමති කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. එහෙමනම් අද දවසේ වැඩසටහන අවසන් කිරීමට අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට ස්වාමින්වහන්සේ. සාදු සාදු සාදු.